භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අතිගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් සියලු දෙනා දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍යයෙන් බෙදක් ශ්‍රවණය කරන්ට. එනිසා හැම දෙනාම තමන්ගේ සිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්නට නොදී බොහෝ මොහොමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. උමතුනි, අපි මේ ටික දවසෙම විශේෂ ධර්ම කරුණු ටිකක් කතා කළා, සාකච්ඡා කළා. ඒ තමයි මහා සලායතනික සූත්‍රයේ පෙන්වන විදියට යථාභූත ස්වභාවය, මේ ලෝකේ යථාභූත ස්වභාවය නොදන්නා නොදකින කම නිසයි සියලුම දුක් දුම්නස් ඇති වෙන්නේත්, නැවත දුක ඇති කරන හේතු ඇති වෙන්නේත් කියලා අහගෙන මේ ලෝකේ පවතින යථාභූත ස්වභාවය ඥානම් පස්සන් යථාභූතං, ඒ යථාභූත ස්වභාවය දන්නවනම් දකිනවනම් සියලුම දුක් දුන්නස් වලින් මිදිලා නැවත දුක හටගන්න තියෙන හේතුවක් නැති කරලා සුවසම්න සහගත ජීවිතයක් පරිහරණය කරන්න පුළුවන් කියන න්‍යාය ධර්මය අහගත්තා. ඊට අනුව මේ ලෝකේ යථාභූත ස්වභාවය කියන්නේ මොකක්ද කියන මාතෘකාව ඔස්සේ අපි මේ ටික ටිකක් කතා කරනවා. ලෝකය කියනකොට ධර්මයේ පෙන්වන්න මොකද මේ පංච උපාදානස්කන්ධ ලෝකය. එතකොට ඒඳ පංච උපාදානස්කන්ධ ලෝකයේ කාම ධාතු, කාම භූමිය අනුවගිය ඇසුරු කරන සත්වයන්ට බෙහෙවින් ඇසුරු වෙන ස්කන්ධයක් වෙන්නේ රූපස්කන්ධය. ඒ නිසා රූපස්කන්ධයේ පිරිසිදු දැක්කොත් කබලින්කාහාරය පිරිසිදු දැක්ක වෙනවා. එහෙම වුණොත් කාම භූමියට නැවතෙන්න තියෙන හේතුවක් නැති වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. සංයුත්තනිකාය ආහාර වර්ගය ආහාර සූත්‍රයේ. ඒ නිසා අපි රූප උපාදාන ස්කන්ධයේ පිරිසිඳ දකින්න ඇත්ත ඇති හැටි දකින්න අවශ්‍ය ඒ රූප ටික ගැන කෙටියෙන් මේ ටිකේදී කතා කළා. ආධ්‍යාත්මික ආයතන, ආයතනයන්ගේ අපිට හම්බෙන මට්ටම නෙමෙයි මන්නම අපිට මොන විදිහට හම්බුන පවතින යථා ස්වභාවය අපි කතා කළා. ඊට පස්සේ ඊයේ අපි බාහිර රූප ශබ්ද අරමුණු ගැන කතා කළා. මම ඊට පස්සේ මතක් කළා ඊයේ හැමදාම අපිට මේ හැම රූපයක්ම එකක් එකක් ගන්නේ බලන්න ඕනේ නැහැ, මෙනෙහි කරන්න ඕනේ නැහැ. මේ ටික දැනගත්තාම, ඉගෙනගත්තාම කිසි දර්ශනයක් අපිට හම්බ වෙනවා කියලා. මම මේ දර්ශනයක් මතක් කරන්නම්. මතක් කළා ඊට පස්සේ මම මුලින්මත් මේක මතට මතක් කළා. මේ දර්ශනයට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. හැබැයි මේ සම්මා දිට්ඨිය දකින්න යන මාවත නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව පූර්ව භාග ප්‍රතිපදාව වෙන එකක්. ඒ පූර්ව භාග ප්‍රතිපදාවට අනිත්‍ය දුකනාත්ම කියන ත්‍රිලක්ෂණයේ අයිති වෙන්නේ මිසක මේ දර්ශනයට නෙවෙයි. මතක් කළා මම ඒ ටික සහේතුකව පිටකේ තුලින් පෙන්වන්න මම පිටකයක් අරගෙන ආවා. අපි ඉස්සෙල්ල කතා කරමු, නුවණින් බලමු මේ ස්කන්ධ ටික. රූපස්කන්ධය මේ විදිහට දැක්කහම රූපාරම්භය අපිට කිසි දර්ශනයක් හම්බ වෙනවා කියලා මතක් කළානේ මම. එතකොට මොකක්ද මේ දර්ශනය කියන එක? ඒක තමයි යම්කිං සමුදේ ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම. යමක් හේතුන්ගෙන් හටගන්නුන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියන පරියාය පිළිතලා අපි දකින ඇහෙන් දකින රූප, කනට අහන ශබ්ද, නාසයෙන් දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ, ඒ අනුව ගිය සිතුවිලි. මොකද මන ආයතනය මේ පංච ආයතනයට නැඹුරු වෙලා උපදින මන ආයතනය කාමයි. ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන ස්පර්ශ ආයතන හය සිහි කරමින් ඒ ස්පර්ශ ආයතන හයෙන් ගත්ත අරමුණු වලට නැමී පවතින මනෝ විඥාණයට කියනවා කාමෝචරය. එතකොට ඒ ධර්මතාව ටික මොකද? එතනත් අපිට රූප සංඥාවමයි ඇසුරු වෙන්නේ. රූපේ කොයි කියන මෙන්න මේ ටික පිටින්ද අපි දකින්න දර්ශනය. ඒකට කියනවා දිට්ඨේ දිට්ඨමත්තං, සුතේ සුතමත්තං, මුතේ මුතමත්තං, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියලා. ඔය ස්කන්ධ ටික පිළිසඳ දැක්කහම කෙරවලට යනකොට නුවණින් අපිට මේ පෙනෙන රූපය ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා, දකින්න න්‍යායක් ලැබෙනවා. මොකද මෙතනදී අපි වෙන වෙනම ඇහැ ගැන ඉගෙන ගත්තට, ඇහෙන් පෙනෙන රූප ගැන ඉගෙන ගත්තට, චක්කු විඥානය කියන ධර්මතාවය ගැන කතා කළාට, චක්කු සම්පස්සය ගැන කතා කළාට, චක්කු සම්පස්සයෙන් උපන්න වේදනාව ගැන කතා කළාට, අපි ඇහෙන් මෙහෙම රූපයක් බලනකොට මේ ස්කන්ධ ටික ඔක්කොම තියෙනවා. ඇහත් වැය වෙලා චක්කු විඥානය නැමැති හිතත් වැය වෙලා චක්කු සම්පස්සයත් වැය වෙලා එයින් උපන්න වේදනාවත් යෙදිලා ඔක්කොම ටික යෙදිලා වැය වෙලා අපිට පෙනෙන්නේ රූපයක් විතරයි. ඇහැට පෙනෙන වර්ණ සටහනක් විතර වෙන රූපයක් පේන වෙලාවට ආධ්‍යාත්මික පැත්ත, නාම ධර්ම, සිතුවිලි මොකුත් පෙනෙන්නේ නැහැ. අපිට පෙනෙන රූපය ඇති දෙයක් වුණොත් ඒ වෙලාවේදී ඒ වේදනාව, සංඥාව, සංකාරය, විඥානය ඇති දෙයක් ගැන ගණිත යනවා. අපිට පෙනෙන රූපය ආත්ම හැටියට පේනකොට ඒ රූපය පෙන්වන්න උදව් වෙච්ච ඊතර ධර්මතත් ඉදීමයි ආත්ම ගණයට ගිහිල්ලා තියෙනවා. අපි පෙනෙන රූපෙට තණ්හා කරනකොට ඉබේමයි ඇහැට තණ්හා කළා, චක්කු විඥාණයට තණ්හා කළා, චක්කු සංපස්සයට තණ්හා කළා, එයින් උපන්න වේදනාවට තණ්හා කළා කියන පරියායයට යන්නේ. පෙනෙන රූපේ අනිත්‍ය දකිනකොට එයා ඇහෙත් අනිත්‍ය දකිනවා, සිතෙත් අනිත්‍ය දකිනවා, ස්පර්ශයේ වේදනාවෙත් අනිත්‍ය දකිනවා. පෙනෙන රූපය අනාත්මයි කියලා දකිනකොට ඒක පවතින අනිත් ධර්මතාව ටිකත් අනාත්මයි දකිනවා. මොකද කිසිම වෙලාවක ඇහැ මුල් කාරණාව කරගෙන අරමුණු ගන්න මේ ක්‍රමයේදී ඒ ඔක්කොම යෙදිලා ගෑවිලා අපිට රූපයක් හම්බ වෙනා මිසක එයින් පරිබාහිර වෙන කිසිම දෙයක් දන්නේ නැහැ. ඒව ආධ්‍යාත්මික පැත්තේ යෙදිලා තියෙනවා. ඔය විදිහමයි අපිට කනේ ශබ්දයක් අහනකොට ඒ ශබ්දයේ රූපේ උපද්දන්ට හේතු වෙච්ච හිතක් කනක් තියෙනවා නම්, සෝත විඥාන නම් හිතක් තියෙනවා, සෝත සම්පස්සේ උපම් වේදනාවක් තියෙනවා, ඒ ඔක්කොම යෙදිලා වැය වෙලා අපිට ඇහෙන ශබ්දයක්. ඒ ශබ්දයේ නිට්ටයයි සපයි ආත්මයි වෙනකොට අර ඔක්කොම නාම ධර්ම ටික තිබෙමයි නිට්ටයයි සපයි ආත්මයි වෙන්නේ. පෙනෙන ශබ්දය අනාත්ම වෙනකොට, අනිත්‍ය දෙයක් වෙනකොට, දුක් දෙයක් වෙනකොට ඒ සත්‍ය ඇතිකරන්න හේතු වෙච්ච තුන් නාම ධර්ම ටිකේ තියා අනිත්‍ය දැක්ක, දුක් වශයෙන් දැක්ක, අනාත්ම වශයෙන් දැක්ක යන ගණිතය යනවා. ඒ නිසා අපිට ඇහැට පෙනෙන රූපයේ කනට ඇහෙන ශබ්දය කියන මේ අරමුණු ටිකේ ඇත්ත තේරුම් ගත්තාම හරි. ඉස්සෙල්ලා එකක් එකක් ගානේ ආයතන දැනගෙන තියෙන්න ඕනේ අර අපි ඉස්සෙල්ලා මතක් කළා වගේ. එතකොට අපිට අරමුණක් පෙනෙන තැනක පෙනෙනවා කියන ධර්මතාවයේ ඇත්ත දකිනවනම් ඒකට උදව් වෙලා තියෙන වස්තුන්ගේ ඇත්ත දකලා තියෙන්න ඕනේ. ඔක්කොම යෙදිලා ඒ ඉබඳු යථාර්ථයෙන් යුක්ත ධර්මතා යෙදිලා මෙහෙම රූපයක් පෙනෙන්නේ කියන ඇත්තක් තියෙනවා. එතකොට මේ පෙනෙන රූපේ කෙටි දර්ශනය තමයි ඇහැට රූපයක් පෙනෙනකොට එයාට පේන්න ඕනේ අපිට ඇස් ඉදිරිපිටට එන්නේ ඇහෙන් දැක ගන්න පුළුවන්කම තියෙන්නේ වර්ණ සටහන් මාත්‍රයක් විතරමයි කියන කාරණාව තියෙනවා. අර මම මතක් කරු විත්‍රයේ කැඳපු චිත්‍රය මතක් තබා ගන්න. ඒ චිත්‍රයේ බඳු වර්ණ සටහන් මාත්‍රයක් විතරයි ඇහැට පේන්නේ. එතකොට නුවණ තියෙන්න ඕනේ කුමන හෝ අරමුණක් පෙනෙද්දී දකින්න පෙර ඒ පෙනෙන වර්ණ සටහන තිබුණ නෙමෙයි. දැක්කෙන් පස්සේ ඒ වර්ණ සටහන තියෙනවා නෙවෙයි. අවස්ථාවටද තමන්ගේ ඇහෙන් උපද්දලයි මේ වර්ණ සටහන පෙන්වන්නේ. එතකොට වර්තමානයේද තියෙන එකක් ඇසුරු කරන්න බෑ. තමන්ම හදාගෙනයි පේන්නේ කියන කාරණාවක් වෙනවා. තිබුණා නෙමෙයි, තියෙනව නෙමෙයි, අවස්ථාවට උපදවාගෙන පරිහරණය කරන්නේ කියන දර්ශනයක් වෙනවා. ඒ නිසා යම් කිංචි සමුදය ධම්ම සබ්බත නිරෝධ ධම්මක් කියලා කියන්නේ යම් කිංචි සමුදය ධම්මං කියලා යමක් සමුදය ස්වභාවයෙන් හේතුන්ගෙන් හටගන්නවා නම් කියනකොට එතනදි කියනවා තිබිලා ආපු එකක් නෙවෙයි කියන එක කියනවා. හේතුන්ගෙන් හටගත්ත කියනකොට ඒ ධර්මතාවය ඒ වස්තුව නොවන හේතු රාශියක් එකතු කරගෙන අවස්ථාවටයි හැදෙන්නේ කියන එක කියනවා. මම කලින් කියලා තියෙන අර ධර්මතාවයක් මම මතක් කරන්නම්. දැන් තේ එකක් ගත්තොත් ඒක හේතුන්ගෙන් හටගන්නේ කියනකොට තේ එක නොවන හේතු ටිකක් නිසා ඒක හටගන්නේ කියන එක මම මතක් කරලා තියෙනවා. සීනි, තේ, කුල, වුණු වතුර කියන හේතු ටික නිසා හටගත්තේ කියනකොට තේ එකක් තිබිලාව නෙමෙයි කොහෙවත්. ඒ වගේ මේ තිබිච්ච රූපයක් පේනවා නෙමෙයි ඇහැ නිසා, හිත නිසා, මහභූත ටික නිසා අපිට මෙහෙම පේනවා කියනකොට මේ ධර්මතා පෙනෙන දේ නොවන ධර්මතා රාශියක් එකතු වෙලා අපිට මෙහෙම පේනවා කියන ටිකක් තියෙනවා. එතකොට පෙනෙන දේ පෙනීම මාත්‍රයක් විතරයි, ඒකද පෙනෙන වර්ණ සටහනක් විතරයි කියන ටික දකින්න ඕනේ. දැන් තාම දකින්නේ නැහැ. මෙන්න මේ මට්ටම දැක්කොත් තමයි ඉතුරු නැතුවම නැති වෙනවා කියන නෝනකට එන්නේ. එතකොට හැබැයි මේක මේ දර්ශනය අපිට අයිති නැහැ. ලෝකෙ කෙනෙකුට අයිති නැහැ. මේ දර්ශනයට කියන ලෝකෝත්තර කියලා, ලෝකෙන් එතර යන ලෝකයේ සම්පූර්ණ නිරුද්ධ වෙන මේ දර්ශනයට. අපිට අයිති දකින්න දෙතර තිබ්බ තියෙන දෙයක්ම දකින්න දැක්කෙන් පස්සෙත් ඒක තියෙනවා කියන මට්ටම තමයි ලෝකෙ කෙනෙකුට අයිති. එතකොට ලෝකෙ කෙනෙකුට අර කියපු දර්ශනය හිතා ගන්නවත් බෑ. යාට ඒ කියන්නේ ලෝකෙ කෙනෙකුට ලෝකෝත්තර නුවණක් තාම නැහැ කියන එක. දකින්න දෙක තිබ්බ නෙමෙයි, දැක්කන් පස්සේ තියෙනව නෙමෙයි, අවස්ථාවකට තියෙන දෙයක් දකින්නව නෙමෙයි, පද්දවගෙනයි පරිහරණය කරන්නේ කියන මට්ටම තමයි යථාභූත ස්වභාවය. එතකොට වර්තමානයේ ඇත්ත දකින්නත් උනේ මොකද්ද? පිරිනකොට වර්ණ සටහන් මාත්‍රයක් විතරයි කියන කම තියෙනුනේ, චිත්‍රයක් විතරයි. තිත්තන්ති චිත්‍රාණ තතේව ලෝකේ, ලෝකේ චිත්‍ර තියෙනවා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ, කාමය කියලා කියන්නේ රාග වශයෙන් සහ සංකල්ප වශයෙන් පුද්ගලයා තුළ ඇති වෙන ධර්මතාවයටයි කාමය කියලා කියන්නේ. ඒ කියන්නේ ඉදිරියෙන් ඇස් ඉදිරිපිටට එන්නේ මත වර්ණ සටහන් මාත්‍රයක් විතරයි. එහෙම වර්ණ සටහන් මාත්‍රයක් එද්දී ඒ චිත්‍රයේ දෙයක් කෙනෙක් කාරණාවක් කියලා වටිනාකමක් එක්ක දැනෙනවා නම් ඒ අපි මනසින් උපද්දපු සිහි කරපු ටිකක්. අපි මේක නිකන් මෙහෙම හිතමු. සල්ලි කොලයක් කියන්නේ කඩදාසියක් යථාර්ථ චිත්‍ර ටිකක්. අපි කිව්වොත් දැන් ඩොලර් 50 කොලයක ඩොලර් 100 කොලයක කියලා අපි වටිනාකම් බලන්න තු කොලිය දිහා බලන්න කඩදාසියක් චිත්‍ර ටිකක් නැතිනේ. පොඩි ළමයෙකුට ඒක වටිනාකමක් තේරෙන්නේ නැහැනේ. ඒක තමයි ඇත්ත. ඒ ටික දකිනකොටම අපේ මනස දිහා බලන්න ඩොලර් 100 කොලේ වටිනා 50 කොලයට වඩා කියලා අපිට වටිනාකමක් තේරෙනවා නේද? එතකොට ඒක ඒ වටිනාකම ඇහෙත පෙනෙනකොට કોઈ චිත්‍රෙත් එකයි. නමුත් මනසින් තමයි අපිට ඒ වටිනාකම ශනිකව උපදින්න හොද්වා ගන්න. ඒ වගේ ඇහෙත පෙනෙන මේ චිත්‍ර ආරම්භය වටිනාකමක් එන්නේ අපිට. එහෙම ආවහම අපි මේ පෙනෙන අරමුණේ ඇලිලා බැඳිලා ඉන්න නිසා දැකපු දේ ඉතුරු වෙනවා. අපි කලින් කතා කළා ඇත්ත නොදකිනකොට ඒක ඇලිලා බැඳිලා ඒක ඇති බවට ඉතුරු වෙනවා අපිට. එතකොට කෙටි දර්ශනය තමයි වර්ණ සටහනක් කියලා දකිනකොට එයාට පේන්නේ රන් රිදී මුතු මැණි ගෙවල් දොරල් යාන වාහන ඉටකඩ මිල මුදල් කියලා යම් තාක් දේ ඇද්ද ඔක්කොම පංචපාදනස්කන්ධ ලෝකයක් අපේ මනසෙන් ගොඩනගාගත්ත සංකල්පමේ වටිනාකම් ටිකක් තියෙනවා. ඒ හැම එකක්ම ඒ ඇසුරු වෙන්නේ අපේ මනස තුල මනෝ විඥාණයෙන් දැනගන්න ටිකක්. එතකොට යම් දවසකදී ඇහැට රූපයක් පෙනෙනකොට පෙනෙන රූපය තුල තමන්ට ඇලෙන්න බැඳෙන්න ගැටෙන්න කිසිදු දෙයක් නැතුව ඇස් ඉදිරිපිට වර්ණ සතහ මාත්‍ර චිත්ත චිත්‍ර මාත්‍රයක් විතරක් නම් එනවා කියන ගතිය නම් තේරෙන්නේ ඒක දකින්න පෙර තිබුණා නෙමෙයි. අපි වතුරක් ගාවට ගිහිල්ලා එබෙන්න පෙර අපේ ඡායාව තිබුණා නෙමෙයි. එතින් අහකට යනකොටම අපේ එබුන ඡායාව තියෙනවා නෙමෙයි, තිබිච්ච ඡායාවක් දකින්නවත් නෙමෙයි. අපි එබුන කියන්නේ අපි හදාගෙනමයි ඡායාව බලන්නේ. ඔය මෙම්ම වෙන්න ඕනේ බාහිර රූපය හම්බ වෙනකොට ආධ්‍යාත්මික පැත්තේ නැත්නම් ඇහැ නැමැති ධර්මතාවය නිසාම උපන්න එක. ඒකද බලන්න පෙර තිබ්බනේ මේ බැලුවෙන් පස්සේ තියෙනවා නෙමෙයි කියන දර්ශනය ලැබ සිටියොත් ඒක තමයි යථාභූත ස්වභාවය. ওই දර්ශනය ළඟා කරගන්න පහසු වෙන්න තමයි අනිත් ආයතන ටිකේ ගති ටිකක් අපි වැඩි යුක්තී ඇත්ත ඇටි ඉගෙන ගත යුත්තේ. ඊට පස්සේ ශබ්දය කියන කාරණාවත් එහෙමයි. සද්දයක් අහන්න පෙර තිබ්බනේ මේ යහුණන් පස්සේ තියෙනව නෙවෙයි. අවස්ථාවට කන නිසා සද්දය කියනක උපද්දලා අපිට පෙනෙන්නේ ඒකෙදිද සද්ද රූපයේ තියෙන එකට සද්දයට ගෙවල් වල වාහන වල සද්ද කුරුල්ලන්ගේ සද්ද කියලා සද්ද වලට කුරුල්ලෝ වාහන එහෙම නැහැ. එහෙම නැතුව සද්ද මාත්‍රයේ දකින්න පුළුවන් වෙන්නේ ඒ සද්දයේ ඇත්ත නොදන්නා කම නිසා තමන් තුල කුරුල්ලෝ සිහි වෙලා වාහන සිහි වෙලා මේ තියෙන සද්දයට සමගාමීව. එතකොට අපිට ඇහෙන සද්ද නම් ඇහෙන්න පෙර තිබුණ වාහන සද්දයක් ඇහුනොත් අපිට ඇහෙන්න පෙරත් ඒ සද්දේ තියෙනවා, වාහන සද්දේ තියෙනවා. තියෙන සද්දෙ කොයි ඇහුනේ ඇහුණෙන් පස්සෙත් තියෙනවා කියලා වාහනේ සද්දේ ආපු වාහනේ බලන්නත් අපිට පුළුවන්. නමුත් යථාර්ථයේ සද්ද රූපයේ පිරිසෙන් දැක්කාම යථාභූත ස්වභාවය දැක්කාම එයා දන්නවා කන නිසායි සද්දය ඇහෙන්නේ. එතකොට ඇහෙන්න පෙර තිබ්බ නෙමෙයි, ඇහුණෙන් පස්සේ තියෙනව නෙමෙයි අවස්ථාවට අටගෙන නැති වෙන්නේ. ඊට පස්සේ දිවට රසක් දැනෙනකොටත් එහෙමයි. රස කියන එක අපිට තියෙන රසයක් තමයි. කේක් කෑදී නැත්තම් කෑම ටිකක් කනකොට සීනි වල තියෙන රසය තමයි එන්නේ කියලා හැම වෙලෙම අපිට ඒ රස තියෙනවා. තියෙන රසය තමයි අපි විඳින්නේ, විඳින රසය තියෙනවා කියලා. නමුත් ඇත්ත තමයි රස වලට සීනි නැහැ. රස වලට අඹ ගෙඩි නැහැ. ඔය වගේ රස වල ද්‍රව්‍ය කාරණා නැතුව රස රූපයක් විතරයි තියෙන්නේ. ඒකද දිව නිසා උපද්දපු එකක්. රස විඳින්න පෙර තිබ්බ නෙමෙයි, විඳින්න පස්සේ තියෙනවා නෙමෙයි. මේ වගේ නාසයට දැනෙන ගන්ධයක් කයට ගැටෙන අරමුණු හිතට සිහි වෙන අරමුණු දෙවිදිහ දැනගන්න. මම ඔකට කෙටි උපමාවක් මතක් කළා. මම එන දවස් කීපෙක ඉඳලා සේනාසනෙ වෙච්ච සිද්ධියක් ගැන. ඒ සේනාසනෙ ඉන්න ස්වාමීනාසනමක් පිළිකාවක් හැදිලා දැන් හොඳයි. නමුත් මේ කරන්ට් එක ගන්න. ඊට පස්සේ මේ දෙපැත්තම මුගුර දෙපැත්තම කරන්ට් එක ගලවලා පස්සේ ඒ ස්වාමීනාසර් කෑම කන්න පුළුවන්. නමුත් කිසිම කෑමක රස දැනෙන්නේ නැහැ. කෙන ලුණු බෝතලයක් කෑමට වැක්කේරුවා පාත්‍රයට වැක්කේරුවා කියලා ප්‍රශ්නයක් නැහැ. කොම්බ කොළ කෝපියක් කොටලා වැක්කේරුවා ප්‍රශ්නයක් නැහැ. එතකොට අපි කල්පනා කතා කරපු හිටියේ දැන් ඒ කෑම ටිකම භාජනයේම අපි බෙදා ගත්තාම අපිට රස දැනෙනවා. දැන් මේ ස්වාමීන් රස දැනෙන්නේ නැහැ. දැන් තමන්ගේ ආධ්‍යාත්මික ආයතනයේ සම්බන්ධයක් නැතුව බාහිර තියෙන රස නම් දැනෙන්නේ. එක්කෙනෙකුට රස නොදැනෙන්නත් එක්කෙනෙකුට රස දැනෙන්නත් හේතුව මොකද? දැන් ඇත්තටම අර පිළිකාවට මේ කරන්ට් එක ගලව බෙහෙත් කළාම ස්නායු ටික මැරිලා තියෙනවා. ඒකෙන් දැන් දිව නැහැ. එතකොට හොඳට බලන්න තමන්ගේ දිව නැති හින්දා රස රූපයක් යාට නැහැ. දැන් එයා ඒ ස්වාමීන් වහන්සේ රස රූපිකෙන් සැප දුක් විඳින ඉඩ නැහැ. ඒ රස රූපිකෙන් සැප දුක් විඳින ඉඩ නැතිනේ දිව නැති හින්දා මිසක මහ භූත නැති හින්දා බාහිර වස්තු නැති හින්දා නෙමෙයි. බාහිර වස්තු තිබුණත් කෙනා කෙනා සැප දුක් විඳින තම තමන්ගේ ආයතනෙමයි. එතකොට හොඳට තේරෙනවා දිව නිසා රස උපද්දනවාම ඒ උපද්දපු රසය යාපහු ඉතින් ඉදින්නේ. ඒ ඔය මෙන්නම ගන්න දිව එක ආයතනයක විතරක් යථාර්ථය පොදු වෙන්නේ නැහැ. අපිට නොපෙනෙනට හැම ආයතනයකටම ඇත්ත ඕකමම. ඒක හොඳට ඔයගොල්ලෝ සිහි කරන්න. දැන් ඒ ස්වාමීන් වහන්සේ ලුණු කෝපයක් කරව තේරෙන්නේ නැත්නම් අපිට ලුණු ටිකක් වඩනවා කෑවේ හැකිද? ඒත් කන හරි අමාරුනේ. එතකොට ඒ රස නිසා අපි සැප දුක් විඳිනවා අපි හිතාගෙන ඇත්තටම බාහිර තියෙන වස්තුවකින් සැප දුක් විඳින්න කියලා හැමදාම අපිට ඒ බාහිර වස්තුව අපිට හම්බෙන හේතුව ආධ්‍යාත්මිකයි කියලා පේන්නේ. අපි කියමු දිවතාවකාලිකව නැති වෙන හේතුව කර්මය. පුරන්න කර්මය. මොකද ඇහැකන දිවනාසයේ ශරීරය කියන කර්මජ රූප. ඒ කර්මය නැති වෙනකොට වෙනස් වෙනකොට උන දිව නැති වෙනවා. ඒ හින්දාතාවකාලිකව රසකින් සැප දුක් විඳින්න තියෙන හේතුව නැහැ. අයි කර්මය ඉවර වෙනකොට උන දිව ඇති. දිව හැදෙන අහිතන රස තියෙනවා. එතකොට මේ ආයතන ටික ඔක්කොම එහෙමයි. එතකොට බලන්න දැන් මේ ස්වාමීන් වහන්සේගේ දිවේ ශෛල ටික වර්ධනය වෙලා ඒ කියන්නේ දිව ප්‍රකෘතත් ලැබිලා රස හම්බ වුණොත් රස බින්ද. දැන් තමන් පැණි රහයි ලුණු රහයි කියලා තමන්ට සැප දුක් විඳින රස තිබුණු එකක්ද තමන්ගේ දිවෙන් උපදින එකක්ද තමන්ට හම්බ වෙන්නේ? මම කියන්නේ බාහිර දෙයක් කතා හිටපක් කෙනා කෙනාට බලන්න. තමන් උපදකු දෙයකුයි සැප දුක් විඳින්නේ නේද? ඔන්න එතකොට ඒ රසයෙන් සැප දුක් විඳින දිව කියන එක ඕනේ. දිව කියන එක උදව් වෙලා තමයි රූප හදලා තියෙන්නේ. ඔය විදිහට බැලුවාම ඒකයි මේ රසට කියන්නේ තිබුණ එකක් නෙමෙයි තියෙන එකකුත් නෙමෙයි. තිබුණ එකක් නම් තියෙන එකක් නම් දිව නැති වුණා තියෙන්න ඕනේ නේ. තිබුණ එකක් නෙමෙයි තියෙන එකක් නෙමෙයි දිව නිසා හදලන රස පෙන්වන්නේ. එහෙම හදපු රසයකින් සැප දුක් අපි විඳින්නේ දිව නිරුද්ධ වෙනකොට නැත්නම් සිතහකට යනකොට අර රසය කියන එක ඉතුරු නැතුව නැති වෙනවා. මොකද බාහිර තිබුණු රසයක් අපි විඳන නම් ඕක අපිට කියන්න බෑ. රස විඳින්න පෙර තිබ්බ නෙමෙයි විඳයන් පස්සේ තියෙනව නෙමෙයි කියන එක කියන්න බෑ. එනේ කියන්න වෙන්නේ තියෙන රසයේ විඳ රසයේ තියෙනවා කියලා අපිට බාහිර තියෙන වස්තුවක රසයකින් සැප දුක් විඳිනවා නම් කියන්න වෙන්නේ. නමුත් දිව නිසා උපද්දපු රසයකින් නම් අපි සැප දුක් විඳින්නේ. අපිට කියන්න සුදුසුමයි මොකද්ද රස විඳින්න පෙර තිබ්බ නෙමෙයි රස විඳින්න පස්සේ තියෙනව නෙමෙයි අවස්ථාවටද තියෙන එකක් නෙමෙයි උපද්දවගෙන විඳින්නේ කියලා ටික. ඔක තමයි ඇත්ත. ඔය මට්ටමට ආවහම සම්පූර්ණ ශුන්‍යතාවය. ඒ කියන්නේ තමන්ම මවපු ලෝකෙ තුල ආයතනයට මැරිච්ච ලෝකෙතුළු තව සත්‍ය පුද්ගලයෝ ඉන්නව නෙවෙයි කියන එක හොඳට තියෙනවා. දැන් අපිට වෙන්නේ තියෙන ලෝකයක් හම්බෙනවා කියන හින්දානේ මේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන එක එන්නේ. එතකොට ඔන්න ඔය මට්ටමේ දර්ශනයක් තියෙන ඕකට තමයි යතහ භූත ස්වභාවය කියලා කියන්නේ. අර ආධ්‍යාත්මික ආයතන ටිකක් බලලා රූප ටිකක් බලලා බාහිර රූප ටිකෙත් ඇත්ත තේරුම් ගත්තාම හොඳට තේරෙනවා මේවා අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදුනේ කියලා යථාර්ථය බැලුවම ඇහැකන දිවනාසය ශරීරයට පෙන්නනවා. ඊට පස්සේ ඒවෙන් උපදපු රූප ටිකත් අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් කියලා පෙන්නනවා. කෙටියෙන් ওই ටික ඉගෙනගෙන එනකොට දර්ශනයක් අපිට හම්බ වෙනවා. තිබුණා අතීතේ ඉඳලා ආපු එකකුත් නෙමෙයි අනාගතේ යන එකකුත් නෙමෙයි වර්තමානයේක හටගෙන නැති වෙනවා. යම් කිංච සම්මුදේ ධම්ම සම්බන්ධන රෝතම කියන දර්ශනයක් එනවා. ඔන්න ඔය ටික තමයි අපි ඔය ඉගෙන ගත්ත කතා කරපු රූප වල යථාර්ථය දැක්කාම කෙරවලටම ලැබෙන ඇත්ත. ඔකට කියනවා යථා භූත ස්වභාවය කියලා. අර ටිකේ සූත්‍රයේ අපිට පෙන්වන්නේ අජානං අපස්සය යථා භූතං යථා භූත ස්වභාවය නැතන නොදකින නිසා ඒක ඇලෙන්නේ බැදෙන්නේ සිහි මුලා වෙන්නේ ඒකයි ආසාදෙන් බලන්නේ. එහෙම වුණොතිනුයි දැකපු දේ ඇති බවට ඉතුරු වෙන පංච පාදස්කන්ධේ රැස් වෙන්නේ. එහෙම වුණොතිනුයි තණ්හාව වැඩෙන්නේ. එහෙම වුණොතිනුයි දුක් විඳින්නේ වෙන්නේ කියලා තේනවා නේද? ඊට පස්සේ ඒක අනිත් පැත්තට යනවා. සම්පූර්ණ ඥානම් පස්සෙන් යතහ භූත මේ විදිහට ඇත්ත ඇති හිතේ දකිනකොට ඥානම් පස්සෙන් යතහ භූතන් ඇත්ත ඇති හිතේ දකිනකොට වෙන්නේ මොකද්ද? ඇලෙන්නේ. ඇලෙන්නේ නැතුවම බැඳෙන්නේ. බැඳෙන්නේ නැත්තම් සිහි මුලා වෙන්නේ. එහෙම වුණොත් ආදීනව දකින්න පුළුවන්. එහෙම දැක්කොත් මොකද වෙන්නේ? පච්චපදස්කන්ධය අපචේතය යනවා. රැස් වෙන්නේ දැකපු දේ ඉතුරු වෙන්නේ නැහැ. නිරුද්ධයි. අහපු දේ ඉතුරු වෙන්නේ නැහැ. නිරුද්ධයි. ඒකයි හටගෙන නැති වෙනවා කියන මට්ටමට යම් කිසි සමුදේ ධර්ම සම්බන්ධ නිරෝධම කියන දර්ශනය කියන්නේ දර්ශනය අයිති උතෙන්ට උතෙන්ට තමයි විරජම් වීතමල ධම්ම චක්කු. කෙලෙස් රජස් නැති කෙලෙස් මල නැති පිරිසිදු ධම්මස කියලා කියනවා. එතන සම්පූර්ණ පිරිසිදු ඉතුරු වෙන්නේ නැහැ කිසිම විලාවක. එතකොට එහෙම වුණොත් පංච උපාදස්කන්ධ අපචයට යනවා. ඒ විතරක් නෙමෙයි. නැවත ප්‍රතිසන්දිට යන තණ්හාවට නෙමෙයි තියෙන්නේ. තණ්හාව ප්‍රහින වෙනවා. දුක් දුන්නස් දෙක මේ ජීවිතේම විදින කෙනෙක් වෙන්නේ නැහැ. සැප විඳින්නෙක් වෙනවා. කියන ටික ඔක්කොම වෙලා. එතකොට ඔය දර්ශනය හාත්පස එළඹ තිබෙන දැනට කියනවා අනුපාද පරිණිරවාණය. මොකද ඔය දර්ශනයට අනුපද පරිණිරවාණය කියනවා නෙමෙයි. ඔක තමයි යථා භූත ඥාන දර්ශනය කියන්නේ. ඒ ඇත්ත දැක්කහම කලකිරුණ නොවිල මිදෙනවා කියන එකට වෙන වැඩකට ගන්න පුළුවන් ඉබේම වෙනවා. ආශ්‍රයෙන් හිත මිදෙනවා, කෙලෙසුන්ගෙන් හිත මිදෙනවා, ලෝකෙන් මිදෙනවා කියන එක වෙන්නේ ඉබේමයි. එතකොට රහතන් වහන්සේ කියන අපි කියන්නේ. එතකොට දැන් මම හැම වෙලේ මතක් කළේ ඕක තමයි සම්මාදිට්ඨිය. ඔතන තමයි නිස්සතාව. ඔතන දක්වා විතරයි අපිට කරන්න පුළුවන්. අපිට කරන්න තියෙන්නේ එතනින් පස්සේ මිදිනවා කියන ටික ඉතුරු ස්කන්ධ ටික නිරුද්ධ වෙලා සිරුම පානවා කියන ටිකත් වෙන ධර්මතා. ඒව කරගන්න බෑ, කරන්න බෑ, වෙන්න ඕනේ වෙනවා. එතකොට මෙන්න මේ සම්මා දිට්ඨිය සම්පාදනය කරගන්න තැනට අපිට කටයුතු කළ හැකි. මොන දැන් ඕක තමයි නිවන් දකින්නවා කියනකොට ඇත්ත. මේ දර්ශනයට කියන්න වෙනවා තව වචන. මොකද නිවන කියලා මේ දර්ශනේ නිවන හින්දා නෙමෙයි. දැන් මේ දර්ශනය තමයි ස්කන්ධය පිළිසින්ද දකින දුක පිළිසින්ද දැක්ක කියන දුක්ඛ පංච උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධේ පිළිසින්ද දැක්කා. දකිනකොට අවිද්‍යා තණ්හා කියන කෙලෙස් ටික ප්‍රහාණය වෙනවා. ඒ කියන්නේ මේ ආයතන ටික පිළිසින්ද දැක්කහම ඒව තියෙන දේවල් හැටියට පුද්ගලයේ දේවල් කෙනෙක්ගේ දේවල් කියන කෙලෙසි දුරු වෙනවා. දුරු වුණාම ඒ කෙලෙස් ටික නිසා පුද්ගලයේ දේවල්, සත්‍යයේ දේවල්, ඇති වෙච්ච දේවල් නිසා වෙන දුක නැති වෙනවා. ඒ විදිහට කටයුතු කරන එකම මාර්ගය කියලා මේ දුක පිළිසින් දකිනකොටම සම්මුතිය දුරු වෙනවා. දුක නිරෝධේ සාක්ෂාත් වෙනවා, මග වැඩෙනවා කියන ධර්මතා හතරම එකට තියෙන ඔය යථාභූත ඥාන දර්ශනය කියනකොට. දුක පිළිසින් දකිනවා කියන වචනේ කියන්න පුළුවන් උතෙන්ට විතරයි. ඔතන තමයි දුක පරිඤ්ඤයයි කියලා කියන්නේ ඕනෝයි මට්ටමෙන් දකින්නේ. අපිට අද දවසේ දුක කියලා යමක් තියෙනම් ඒ දුකාව රූපේ පිළිසින්ද දකින්නේ. දුක කියන එක පිළිසින දකින මට්ටමට ආවහම ඒ රූපය හැඹය තියෙන කෙලෙස් ටික සම්පූර්ණ ප්‍රහාණය වෙන පුද්ගල භාවයක් සත්ව භාවයක් තියෙනවා නම් නිත්‍ය සංඥාවක් ආත්ම සංඥාවක් සුභ සංඥාවක් සුඛ සංඥාවක් තියෙන මේ ඔක්කොම ප්‍රහාණය වෙනවා. එතකොට නිත්‍ය සංඥා සුභ සංඥා සුඛ සංඥාව නිසා එන දුක් ටික නැහැ. කෙනෙක් නැති වීමෙන් කෙනෙක් මැරීමෙන් පුද්ගලෙක් මැරීමෙන් එන දුක් ටික නැහැ. දුක්ඛ නිරෝධයේ සාක්ෂාත් වෙන මේ ජීවිතය. නොතෙල් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන සම්මා දිට්ඨිය තුකියි. මෙතකොට සසර ගමන අවසන් මතකට ඉත්තක් නැහැ කියන දෙයක් එනවා. හරි. දැන් ඔය ටික අපි දන්නවා. දැන් අපි නිකන් කිමු දැනගත්තා. දැන් දැනගත්තට අපිට තාම පේන්නේ නැහැ. ඔය මත්තම අපේ මනසේ එළඹ සිටින්නේ නැහැ. දැන් උතෙන්ට යන්න අපිට ගමන් මාර්ගයක් ඕනේ නේද? ඒකට තමයි භවනාව කියලා කියන්නේ. දැන් ඔහොම ඉගෙන ගත්ත කෙනාට භවනා කියලා එකක් තියෙනවා. ඒකෙන්දී සීල සමාධි ප්‍රඥා කියලා ත්‍රි ශික්ෂාවක් එකතු වෙනවා. ඒ ටිකට කියන දැන් ඔය මට්ටමට අර කතා කරපු ටිකට පිරිසිදු ලෝකෝත්තර මාර්ගය කියලා කියන ලෝකෝත්තර ඥාන දර්ශනය කියලා කියන්නේ. ඒ ලෝකෝත්තර ඥානය එල්බගෙන බලාගෙන අරමුණු කරගෙන ඒක මෙහා උපදින ධර්මතාව ටිකට කියනවා පූර්ව භව ප්‍රතිපදාව කියලා. එක සීල සමාධි ප්‍රඥාමයි. හැබැයි මේකට කියනවා මග්ගාරම්මන කියලා මාර්ගය අරමුණු කරගෙන තියෙනවා. මෙතනදී අපි හිතන සිල්වත් වෙන්න ඕනේ. අර ලෝකෝත්තර දර්ශනයේදී සීල සමාධි ප්‍රඥා තියෙයි. හැබැයි එතනදී හිතල සිල්වත් වෙන්න ඕනේ නැහැ. දර්ශනයට සීල දෙනවා. හිතල සමාධි ගන්න ඕනේ නැහැ. සමාධි වඩන්න ඕනේ නැහැ. දර්ශනයට සමාධි එනවා. සම්මාදික්කය තියෙනකොට ඊට අනුව ඊතුරු අංග අතම එතන උපදිනවා. එච්චරට ප්‍රබලයි එතන. නමුත් ඒ දර්ශනය තිබුණොත් තියෙන තැනකදී එතෙන්ට එන්න ඒත් මෙහා දැන් ওই ටික දැනගෙන ওই ටික තමයි සන්තක කරගන්න. දකින්න තැනට යන්න අපිට ප්‍රතිපදාවක් තියෙනවා. අපේ කවුරුකු ඥානපස්සෙන් දැන් මේ පිමුතුන් ඉල්ල නැත්තම් ලංකාවේ ලබුණු රෝ ආරණ්‍ය ප්‍රසේනාසනයක් තියෙන එක මෙන්න මෙහෙමයි කියලා මම විස්තර ටිකක් කිව්වොත් ඔගොල්ලෝ දැන් ඥානක් දන්නවා. කලින් මේ ටික මගෙන් අහගත්තේ නැත්තම් අජානං අපස්සම් දන්නේත් නැ දැකලත් නැ. දැන් මම කිව්වොත් මෙහෙම මෙහෙම වෙන සේනාසනයක් තියෙනවා කියලා ඔගොල්ලෝ දැන් ඥානක් දන්නවා. නමුත් අපස්සම් දකින්නේ නැහැ. ඊට පස්සේ ඔයගලන්ට තියෙනවා කොහොමද එතනට යන්නේ කියලා අහගන්න. අහගත්තත් පේන්නේ නැහැ. ඊට පස්සේ ඔයගොල්ලෝ යන්න ඕනේ. ගෙහම පේනවා. පෙවුනහම පෙවුනට පස්සේ ඒ පෙනීම නිසා සිතින් කින් කිරින් කරන්නේ ඔයගොල්ලෝ මිසක මගෙන් දැනගත්ත දේ උදව් වෙන්නේ නැහැ. අතහැරෙනවා. දැනගත්ත දේ ඒත් මෙහා එතනට යනකම්ම මගේ දැනුමෙන් තමයි යන්නේ. ඒ වගේ අපිට කල්යාණ මිත්‍ර උදව්ව උපකාරය ඕනේ. ජානම් පසන් ගන්න දේ දැනගන්නත් ඒක දකින්න තැනට යනකම් ප්‍රතිපදාවට දකින්න තැනට ගියාට පස්සේ මේ ලෝකයේ ඇත්ත මෙන්න මේකයි මෙතෙන්ට આવවම දුක නැති වෙනවා කියලා ඕගොල්ලෝ කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු හින්දාවත් නෙවෙයි. තව කාගෙන්වත් අහලවත් නෙවෙයි. එතනට ඕගොල්ලන්ගේ දර්ශනයමයි කියන්නේ. මොකද එයා සත්‍ය අවබෝධ කරගත්ත නිසා ඇත්ත ඇත්තට අවබෝධ වුණා එයාට. ඒ නිසා. එතකොට දැන් මේ එතෙන්ට යනකම් ඊට මෙහා ටිකේදී සීලය හිතලා ගන්නට ඕනේ. පංචසිල් හරි අටසිල් පොය අටසිල් හරි. හිතලා සමාධි වඩන්නට ඕනේ. හිතලා විදර්ශනා කරන්නට ඕනේ. විදර්ශනාව කියනකොට මෙතනදී අයිති වෙන්නේ ලෞකික ඥානය. අපි කියමු අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ මෙනේ කරන්න ඕනේ මෙන්න මේ ටිකේදී. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් ඒකද අනිත්‍යයි දුකයි වශයෙන් දුකයි අනිත්‍යයි වශයෙන් අනිත්‍යයි අනාත්මයි වශයෙන් දුකයි අනාත්මයි වශයෙන් මේ මාරු මාරුට කරන්න ඕන මේ ත්‍රිලක්ෂණය. එතකොට මේ ත්‍රිලක්ෂණය කියලා කියන්නේ මේකට නිවන් මඟ කියන්නේ මේ හරහ නැතුව යන්න ක්‍රමයක් නැහැ. මේකට විමුක්ති මුඛ කියලා කියනවා. ලෝකේ කිසිම කෙනෙක් මේ ධර්මතා තුන නැතිනම් කවදාවත් ලෝකේ අතරින් කැමති වෙන්නේ නැහැ. ලෝකයේ අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් කියලා දැක්කොත් තමයි ලෝකෙන් ඈතර වෙන්න කැමති වෙන්නේ. එහෙම කෙනාටයි හිත සමාධි වෙන්නේ නීවරණ ධර්ම දුරු වෙන්නේ. එහෙම කෙනාටයි මේ ඇත්ත දකින්න පුළුවන්. එතකොට මම උඹලට මතක් කළා මේ දර්ශනය කියන එක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මට්ටම නෙමෙයි කියන එක. මේ ඇත්ත ඇති හැටි පවතිනවා කියන එක දර්ශනයක්. ඒකට ආගමක්, පක්ෂයක්, පන්තියක්, ભેදයක් නැහැ. දැන් ඉන්දියාවේ සිකුමන් කොයි මේ ක්‍රිෂ්ණමූර්ති ගන්න. එයා කතා කරන තේ දර්ශනයක් දකින්න. කවුරුත් දන්නවා ඒක ආගමක් අදහන්න දෙයක්, වන්දනා කරන දෙයක් එහෙම නෙවෙයි. නුවණින් ඕනම කෙනෙකුට දකින්න පුළුවන්. ඒකට පක්ෂයක්, පන්තියක්, කුලයක්, ભેදයක් නැහැ. ඒ වගේ බුදුදහමේ මෙන්න මේ කොටස මනෝවිද්‍යාව දර්ශනයක්. ඉතාම සියුම්, ඉතාම තියුණු, ඉතාම ගැඹුරු දර්ශනයක්. ඔකට ආගමක්, පක්ෂයක්, පන්තියක්, කුලයක්, ભેදයක් මොකුත් නැහැ. කාටත් එකයි. ඕනම කෙනෙකුට ආගම් රාමුකින් තොරව කෙනෙකුට ඕනම ආගමක තමන්ගේ ආගම අතහරින්න නැතුව තමන්ගේ ශාස්ත්‍රෝරේ ශාස්ත්‍රෝරයෙන්ම කරගෙන තියෙද්දි කැමතින මේ දර්ශනය බලන්න කියන්න. දළුවට පස්සේ යට ඒක ඇත්තයි, යායක පිළිගන්නවා. ඒක පිළිගැනීම බෞද්ධික වෙනවා. ඒත් මෙහා අදහන්නවත් ඕන එහෙම දර්ශනයක් නැහැ. එතකොට එතෙන්ට එන්න තියෙන මාර්ගයට තමයි අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් බැලිය යුත්තේ. මෙනෙහි කළ යුත්තේ අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් බලනකොට අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් පෙනෙනවා. ඒ පෙනීම මේ යථාභූත ස්වභාවය නෙමෙයි. අපි ගාව තියෙන නිට්ටයයි, සැපයි, ආත්මයි, සුභයි කියන විපල්ලාසයේ කෙලෙසේ ගෙවා ගන්නයි අපි අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අසුභයි කියලා බැලුවේ. අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අසුභයි කියලා දැකපු හින්දායි අපි ඒව ඇලුනේ නැත්තේ. ඇලුනේ නැති හින්දා ඒ මට්ටමේ මිදීමට තමයි නීවරණයන්ගේ මිදෙනවා හිත. කෙලෙසුන්ගෙන් හිත මිදෙනවා මේ මට්ටමේ. ඒ මට්ටමේ මිදෙන හින්දා හිත සමාධි වෙනවා. හිත සමාධි වුණාම යථාභූත ස්වභාවෙම පේනවා. එදාට තමයි ඒ පෙනීම තමයි අනුසේම නැති වෙන්නේ. මම ඒක මේ පින්වතුන්ට මගේ අදහසක් හැටියට නෙමෙයි, පිටකේ තුල තියෙන අර්ථය කියලා පේන මම පිටකේ මත අරගෙන ආවා. මම අපි පොඩ්ඩක් ඒක පිටකේ මත පෙළදහම කතා කරමු. එතකොට ඔබට ඒකත් අපහසු කරයි. මොකද අද ලෝකේ ගොඩාක් කතා කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයමයි දකින්න බලන්න තියෙන්නේ. අන්තිමට ඕක දැක්කමයි තියෙන්නේ කියන එකනේ. අපි මෙහෙම බලමු. මේක තියෙන්නේ පටිසම්භිදා මග්ගේ මේ එක කොටසක් විතරය. ත්‍රිපිටක ධර්මයේ කුද්දකනිකාවේ පටිසම්භිදා මග්ගේ 19 වෙනි ඥානය විස්තර කරන තැනදී ගොඩක් තැන්වල දින මම එක තැනක කොටලා ගත්තේ ධම්මනානත් ඥානය. එතෙදී උඩ කොටස අතහැරලා මම එක පොඩක් මතක් කරන්නම්. නව පාමුද්‍ර මූලික ධම්ම ප්‍රමෝදයේ මුල් කරගෙන ඇති ධර්මතා නවයක් තියෙනවා. ඒක ඇති වෙන හැටි පෙන්නනවා. අනිත්‍යතෝ මනසිකරන්තෝ උන අනිත්‍යයි කියලා මෙනෙහි කරනකොට අනිත්‍යතෝ මනසිකරන්තෝ පහමුජ්ජෙන් ජායති. අනිත්‍ය කියලා මෙනෙහි කරනකොට ප්‍රමෝදය උපදිනවා. ප්‍රමෝදිතස්ස ප්‍රීති ජායති. ප්‍රමෝදය නිසා ප්‍රීතිය උපදිනවා. ප්‍රීති මනස්ස කායෝ පස්සම්බති. ප්‍රීතිය ඇති කලී කය සංසිඳෙනවා. පස්සද්ද කායෝ සුඛං වේදේති. කය සංසිඳුනහම කයෙන් සැප විඳිනවා. සුඛිනෝ චිත්තං සමාධියති. එතකොට සැපැත්තෙහුගේ චිත්ත සමාධි වෙනවා. සමාහිතේ චිත්තේ යථාභූතං ජානාති පස්සාති. හිත සමාධි වුණාම යථාභූත ස්වභාවය දන්නවා, දකිනවා. අන්න අපි කියවනේ ජානම් පස්සං යථාභූතං කියන දුක නොදන්න නිසානේ අපි ආවේ. අජානම් අපස්සං යථාභූතං හින්දානේ අපි සසරට ආවේ. එතකොට සමාහිතේ චිත්තේ ඔන්න හිත සමාධි වුණාම යථාභූතං ජානාති පස්සාති. ඔන්න දන්නවා, දකිනවා. දැන් අපි අහලා ඉගෙනගත්ත යථාභූත ස්වභාවය ඒ හිත සමාධි වීමතයි දන්නේ, දකින්නේ. යථාභූතං ජානම් පස්සං නිබ්බින්දති. ඇත්ත ඇති හැටි දන්නේ, දකින්නේ කලකිරෙනවා. නිබ්බින්දින් විරජ්ජති. කලකිරීමෙන් නොයලෙනවා. විරාග විමුච්ඡති. නොයලීමෙන් මිදෙනවා. විරාග විමුච්ඡති. ඒ විරාග විමුච්ඡති විමුක්තිය දක්වා පෙන්නනවා. මිදුනාම මිදුනා කියන ප්‍රත්‍යක්ෂා නෝනක් පහළ වෙනවා. ඒක තමයි අර අපි කියන්නේ කීනා ජාතිය සිතන් බ්‍රහ්මචර්යයන් කතා කරන්නේ. ජාතිය ක්ෂය විය දැන් බ්‍රහ්මචර්යය ඉවරයි, කියන්නේ භාවනා කරලා දැන් ඉවරයි, මතු කොට යුක්තක් නැහැ, මේ කලියුත්ත කළා කියලා අරිහත් ඵල ප්‍රත්‍යක්ෂ ඥානය උපදිනවා. දැන් උගලට මම මෙතෙන්දි මතක් කළේ අනිත්‍යයි කියලා මෙනෙහි කිරීම නිසා අනුපිළිවෙල නීවරණ ධර්ම දුරු වෙලා හිත සමාධි වෙලා දැන් ඔය අනිත්‍යයි කියලා බලනත් අපි සමතයක් උදව කරගෙන හිත සමාධි කරනවා. ඒ සමාධිය නෙමෙයි මේ දැන් මේ ෆීල්ඩ්යේ තුල පුද්ගලයයි මේ සමාධිය වඩන එක තුල පුද්ගලයයි මේ අනිත්‍ය දුක අනාත්මයි කියලා මෙනෙහි කරන ක්‍රියාව තුල පුද්ගලයයි තමයි මේ පුද්ගල භාවය වෙන්නේ. එතකොට මේ ටික කරනකොට නීවරණ ධර්ම දුරු වෙනවා. නීවරණ ධර්ම දුරු වුණාම ප්‍රමෝදය වෙනවා. ওই ටික කළාම ප්‍රමෝදය කියන තැනට එන්නේ. ප්‍රමෝදය කියන තැනදී ප්‍රමෝදය නිසා නීවරණ ධර්ම දුරු වෙච්ච නිසා ප්‍රමෝදය නිසාක ප්‍රමෝදය අරගත්ත එකක් නෙමෙයි. පුද්ගලය නැහැ. හේතුප්‍රත්‍ය ප්‍රමෝදය. ප්‍රමෝදය නිසා ප්‍රීතිය හේතුප්‍රත්‍යයි. ප්‍රීතිය නිසා පස්සද්ධිය හේතුප්‍රත්‍යයි. පස්සද්ධිය නිසා සැපේ හේතුප්‍රත්‍යයි. සැපේ නිසා සමාධිය හේතුප්‍රත්‍යයි. සමාධිය නිසා මේ ඥාන දර්ශනය ඇත්ත දැක්කා. හැබැයි හිත වඩන ඔක්කොම ඇත්ත දකින්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඥානම් පස්සක් දන්න දේ දකිනවා. එතකොට මේ ටික ඉස්සෙල්ලා ඉගෙනගෙන තියෙන්න ඕනේ. මෙයාගේ ආරම්භයක් තියෙනවා. එතකොට ආරම්භයේදී මේ ඥාන දර්ශනය ඝටිතවයි මෙයාගේ සීල සමාධි ප්‍රත්‍යය තියෙනවා. ඒ කියන්නේ මෙහෙම ධර්මතාවයක් දකින්දයි යන්නේ කියන කාරණාව තියෙනවා මුලින්ම. මෙයා හිත වඩන ගානේ, මේ සමාධි වඩන ගානේ, දර්ශනා කරන ගානේ අලුත් දෙයක් වෙන්නේ අර දර්ශනය. එතකොට මේ අපි මෙතන ඉඳලා ඇඩ්ලේඩ් සිටි එකට යන්න ඕන කියලා යනකොට අතරමඟදී මොනවා හරි දේවල් කඩ ගස් ගොඩ නැගිලි පේන්න පුළුවන්. තේරුණාද? කමන් දන්නවා පාර්ශවකයෙන් මේව බලන්න නෙමෙයිනේ. අහවලටට යන්න ඕනේ කියන එක. එතකොට මේ දේවල් දැක්ක කියලා මේ දේවල් වල එක ගනුදෙන කෙරුවා කියලා කෙලවර නැහැ තමයි අතර වෙන්නේ. ඒ වගේ සීලය නිසා, සමාධිය නිසා, විදර්ශනාව නිසා යම් යම් ගති වෙනස්කම් තමයි ඇති වෙන්න පුළුවන්. තමොත් ඇති වුණා කියලා ඒකේ සතුටු වෙන්නේ හෝ එතන නතර වෙන්නේ හෝ දැම්මම යම කරගත්ත කියලා එහෙම ඉන්නේ නැහැ. මොකද යන්න ආපු ගමන් මාර්ගයේ ඇති වෙච්ච යම් යම් සංසිද්ධි ටිකක් විතරයි. තමන් දන්නවා මේ වගේ තැනකට යන්න ආවේ. තාම මෙතෙන්ට ගියේ නැහැ කියලා. නේද? එතකොට ඔන්න දැන් අනිත්‍යයි කියලා මෙනෙහි කිරීමෙන් ආශ්‍රය ඇත්ත දැකලා ආශ්‍රයෙ මෙදෙන්න පෙන්වන්නේ. දැන් ඔයගොල්ලෝ දෙපලක් අහුණා නේද මේකේ. අනිත්‍යතෝ මනසිකරන්තෝ පාමුජ්ජං ජායති. අනිත්‍යයි කියලා මෙනෙහි කරන නිසා ප්‍රමෝදය ඇති වුණේ. ඊට පස්සේ හිත සමාධි වෙලා ඇත්ත දැක්කේ යථා භූතං ඥානං පස්සෙන් කියලා සමාධි සමාහිත චිත්තේ යථා භූතං ඥානං පස්සෙන්. හිත සමාධි කල්ලි යථා භූතං ඥානං පස්සෙන් ඇත්ත ඇති හැටි දකිනවා. අර සූත්‍රයේ පෙන්වන්නේ ඥානං පස්සෙන් යථා භූතං චක්කුම්බිකේ ඥානං පස්සෙන් යථා භූතං රූපාදිකේ ඥානං පස්සෙන් යථා භූතං කියලා පෙන්වන්නේ. එතකොට ඒ යථා භූතයෙන්ම මිසක මේ කිව්වේ වෙන එකක් එහෙම නෙමෙයි. හරිද? එතකොට ඒ ඇහි ඇත්ත ඇති ඇති දන්නවා දකින්නවා කියන තැනටයි ආශ්‍රය කෙරෙන්නේ. ඔන්න ඒක මම මගේ අදහසක් කියනවා නෙමෙයි කියන එක. ඊට පස්සේ අපෝ පෙන්නනවා. දුක්ඛතෝ මනසිකරන්තෝ. දැන් අනිච්චතෝ මිසලා තින්නේ. දුක්ඛතෝ මනසිකරන්තෝ පාමුජ්ජං ජයති. පමුදිතස්ස පීති ජායති. පීති මාස කායම් පස්සම්පති. පස්සද්ද කායය සුඛං වේදිති. සුඛිනෝ චිත්තං සමාධිති. සමාහිතේ චිත්තේ යතහ භූතං ජානාති පස්සාති. යතහ භූතං ජානම් පස්සං නිබ්බින්දති. නිබ්බින්දින් විරජ්ජති විරාගා විමුච්ඡති. දුකයි කියලා මෙනෙහි කරනකොට ප්‍රමුදි උපදිනවා. ඉස්සෙල්ලා අනිත්‍යයි කියලා මෙනෙහි කරනොත් දැන් දුකයි කියලා මෙනෙහි කරනකොට ප්‍රමුදි උපදිනවා. ප්‍රමුදි නිසා ප්‍රීතිය, ප්‍රීති නිසා පස්සද්දී, පස්සද්දී නිසා සැපේ, සැපේ නිසා සමාධි, සමාධිය නිසා උන්නත්ති තිබේ. එකම වැලකට වහින්ද තොටුපළ රාශිය සම්මා දිට්ඨිය ඇත්ත දකින්නවා කියලා එක දැනට එහෙඳ පාරවල් ගොඩයි. නමුත් ඊට පස්සේ වැව් ගොඩක් නැහැ. ඇත්තවල් ගොඩක් නැහැ. සත්‍යවල් ගොඩක් නැහැ. දකින්න තියෙන ඇත්තවල් ගොඩක් නැහැ. කොයි පැත්තකින් කොයි පාරකින් આવොත් දකින්න තියෙන ඇත්ත එකයි. ඒ ඇත්ත දැකීම නිසා ආශ්‍රෝ දුරු වෙනවා මිසක ආශ්‍රෝ දුරු වෙලා දුක නිරෝධය සාක්ෂාත් වෙනවා මිසක වෙන ක්‍රමයක් නැහැ. ඒකට කිව්වේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියලා. මේ මාර්ගයේ වඩන එකට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා මොකද මාර්ගය විතර නෙවතුන අපි නිකමට කිව්වොත් දැන් ඕකේ මොකද චතුරාර්ය සත්‍ය කියලා තියෙන්නේ. එතකොට මේ ටික කළාම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා කියන දුක පිළසෙන් දක්වන සම්දය දුර වෙනවා නිබද සාක්ෂාත් වෙනවා මගේ වැඩෙනවා කියන කාරණා හතර වෙනවා අර ඇත්ත දකිනකොට. එතකොටමත් ඒක දෙයක් නෑ. මොන දැන් ඉස්සලා අනිච්ච වශයෙන් මෙහෙ කිරීමෙන් දැන් දුකක් කියලා මෙහෙ කිරීමෙන් ඊට පස්සේ අනත්තුතෝ මනුස්කරන්තෝ පාමුජෙන් ජයත අනත්මයි කියලා මෙනෙහි කරනකොට අපිය තියෙනවා. ඊට පස්සේ එකක් එකක් ගානේ තියෙනවා ඔන්න. රූපං අනිච්චතෝ මනුස්කරන්තෝ පාමුජෙන් ජයති. රූපං දුක්ඛතෝ මනුස්කරන්තෝ පාමුජෙන් ජයති. රූපං අනත්තුතෝ මනුස්කරන්තෝ පාමුජෙන් ජයති. වේදනා අනිච්චතෝ මනුස්කරන්තෝ පාමුජෙන් ජයති. වේදනා දුක්ඛතෝ මනුස්කරන්තෝ පාමුජෙන් ජයති. වේදනා අනත්තෝ මනසකරන්තෝ පාමුජ්ජං ජායති කියලා එකින් එක එකින් අපු ඇහැමුණක් ගත්ත හැකි. ඇහැ අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා, ඇහැ දුකයි කියලා මෙනෙහි කරනවා, ඇහැ අනාත්මයි කියලා මෙනෙහි කරනකොට ප්‍රමෝදය උපදිනවා. ප්‍රමෝදය නිසා ප්‍රීතිය, ප්‍රීතිය නිසා පස්සද්ධි, පස්සද්ධි නිසා සැපය, සැපය නිසා හිත සමාධිය, සමාධිය නිසා ඇහිම ඇත්ත දකිනවා කියලා යථාභූතයට එනවා. එතකොට මම මෙතන මතක් කළේ මේකිනුතුට අපි මේ ඉස්සර ඇත්ත දැනගන්නට ඕනෙමයි. මේ ඇත්තෙහි ආය අඩු කරන්නවත් වැඩි කරන්නවත් මටවත් තව කාටත් ඕනෙ විදිහකට වෙනස් කර කර හරෝ හරෝ හිතුන හිතුන විදිහ හිතුන හිතුන පැති වලින් බලනවා කියලා එකක් නැහැ. සත්‍ය සත්‍යමයි. නමුත් ওই සත්‍ය දකින්න තැනට එන්න මාර්ග ක්‍රම බොහෝ ඇති. විදර්ශනාව කරතොත් කෙනෙකුට අසුභ වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. අසුභ වශයෙන් මෙනෙහි කරනකොට පාමුජ්ජං ජායති. ප්‍රමෝදය උපදිනවා. ප්‍රමෝදය නිසා ප්‍රීතිය. මේ නීවරණ ධර්ම ටික දුරු කරන තැනට විතරයි ওই ටික තියෙන්නේ. ওই පූර්වවග ප්‍රතිපදාව. එතකොට සීලයක පිහිටන්ද සමාධිය කමන සමත කමතානකින් සමාධි වඩමින් අනිත්‍ය වශයෙන් රූපය හෝ වේදනාව හෝ සංඥාව හෝ සංකාරය හෝ විඥානය හෝ එතකොට කුමන ධර්මතාවයක අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ අසුභ වශයෙන් හෝ මෙනෙහි කළොත් එහෙම මෙනෙහි කර කර හිත වඩනවා. හිත වඩමින් මෙනෙහි කරනවා. සීලයක පිළිතුරලා ඉන්නවා. පිළිතුරලා ඉඳගෙන සමත කමඨානකින් හිත වඩමින් අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට මේ විදිහට මාර්ගයෙන් මාර්ගට නුවණින් මෙනෙහි කරනකොට විදර්ශනා කරනවා. විදර්ශනා කරන්නේ සමතකමතනකොට. මේ ටික කරනකොට ටික 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 රළු මට්ටමේ කෙලෙස් ගේවල් දොරවල් දූදරෝ ඥාතින් හිතේසින් කියලා ඕවා ටික ටික කැපි 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 ස්කන්ධයන් ටික ටික පිරිසෙන් දක්වලා නීවරණ ධර්ම දුර වෙන මට්ටමක් යනවා. එහෙම වෙනකොට තමන්ගේ මනස සුවපත් වෙනවා දැකලා නීවරණ ධර්ම ඇලින් ගැටින් තමන්ගේ මනසේ නැහැ කියලා තමන්ම දකිනකොට තමන්ට ප්‍රමෝදය කියන එක උපදිනවා. ඒ ප්‍රමෝදය නිසාම ප්‍රීතිය, ප්‍රීති නිසාම පස්සද්ධිය කියන දැන් ධර්මතා ටිකක් විතර. මෙතෙන්දී සීල, සමාධි, ප්‍රඥා කියන මේ ධර්මතා ටික විතරයි උත්සාහයෙන් කළ යුත්තේ. මෙහෙම කරන කෙනා ප්‍රමෝදය ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ නැහැ කියනවා. ඔකෙදි පෙන්නනවා චේතනා කරණියෙන් තොරයි මේ ධර්ම. චේතනා කරන්නේ කියන්නේ සිතීමෙන් තොරයි. මට මේ ධර්මතාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. ලබා ගන්න උත්සාහයෙන් පුළුවන් එකකුත් නෙවෙයි. ප්‍රමෝදය කියන්නේ ගන්න පුළුවන් එකක් නෙවෙයි. හැබැයි ප්‍රමෝදය ලැබෙන වැඩපිළිවෙලක ඉන්න පුළුවන්. සීලයක පිළිතර සමතකම තනක් වඩමින් නුවණින් මෙනෙහි කරන ටික විතරයි අපිට කරන්න පුළුවන්. සීල, සමාධි, ප්‍රඥා. සීලයේ ප්‍රතිත්තය නරෝපඤ්ඤෝ චිත්තම් පඤ්ඤය ච භාවය. සීලයක පිළිලා නොනැති කෙනෙක් සමතේ දර්ශන වඩයින. එතකොට මේ විදිහට කටයුතු කරන්න පුළුවන්. මේ ටික කරනකොට නීවරණ ධර්ම තමයි දුරු වෙන්නේ. නීවරණ ධර්ම දුරු වෙන්න තමන් තුළ මේ ඇලීම් අඩු වෙනවා, බැඳීම් අඩු වෙනවා, ඇලීම් බැඳීම් අඩු වෙනකොට ඊට සමගාමීව පවතින ගැටීම් අඩු වෙනවා. දුම්නස කායික මානසික දුක ටික 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 තුනි වෙලා යනවා. නීවරණ ධර්ම අඩු වෙන පුද්ගලයා කියන තැන බොහොම ලිහිල් වෙනවා. මේ වගේ රළු මට්ටමක් ඉතින් නෑ. එතකොට තමන් සුවපත් වුණා කියලා දකින්න තාම පුද්ගල භාවය තියෙනවා. පුද්ගලයා තමයි සුවපත් වෙලා ඉන්නේ මේ හැදේදී. නරක දේ වෙනුවට හොඳදී තියෙනවා. හැබැයි තාමත් කෙනා ඉන්නවා මේකෙදී. මොකද අනිත්‍යය කියලා බලපු නිසා මේකේ ප්‍රතිඵල ටිකක්. එතකොට බලන්න ඉන්නවයි බේම. මේක නැති කරන්න බෑ මේ මට්ටමේදී. දුකයි කියලා බලපු නිසායි බලන්න ඉන්නවා මේකෙදී. එතකොට මේ විදිහට කළාම රළු මට්ටමේ නීවරණ ධර්ම අඩු වෙනවා. ඊට පස්සේ සියුම් මට්ටමේ කෙලෙස් උපදිනවා. තවදුරටත් කරනකොට ඒ මට්ටමත් තමයි අඩු වෙනවා. ඊට පස්සේ අපි කියන උපචාර මට්ටමේ සමාධිය කියලා. ඊට පස්සේ ඒ මට්ටමේ සමාධිය එක්ක තියෙන කෙලෙස්යක් උපදිනවා. එහෙම තව ඒකෙදිත් අපිට කරන්න බොහෝ දේ නැහැ. එකම ටිකයි කරන්න තියෙන. අර ටිකම අහෝ ඒ හම්බෙන ගතියක් තියෙනවා නම් ඒක කරනකොට ඇතිවෙච්ච ප්‍රතිඵලයක් තියෙනවා නම් ඒක නොසලකා හැරලා නොබලා මේ ටික කරපු නිසා මේ ටික ඇති උනේ. තමන් කරපු ටිකම අප්‍රමාදීව කරගෙන යන එකයි තියෙන්නේ. හම්බ වෙන කිසිම ප්‍රතිඵලයක් දිහා බලන්න එපා. මේ ටික කරගෙන යනකොට නීවරණ ධර්මම දුර වෙනවා. නීවරණ චිත්තයේ ගෙවෙනවා කියන තැනක් තියෙනවා. ඒ එදාට මේව කල්ලාතු කියන්න තමයි. මොකද ඊට පස්සේ ඒකට සංඥා සංකල්පව අල්ලගන්නවා. ඊට පස්සේ එතන අල්ලගන්න හදනවා ඉස්සරලා. ඒ හින්දා මම මොකක් කියන්නේ ඒකේවා. දැන් මේ ටික කරගෙන යන්න. ප්‍රතිපදාව ගැන විතරක් නිසක වෙන්න කියලා මම කියන්නේ. මෙහෙම තැනකට යන්න තියෙන, කරන්න තියෙන කියන ටික තේරුම් ගන්න. තේරුම් අරගෙන එතකොට දැන් අපි ඉගෙනගෙන තියනවා ඇත්ත ඇතිහැටි කියන්නේ මෙහෙම කියලා. ඔන්න ওই ටික දකින්න තැනට යන්න සත්‍ය අවබෝධ කරගන්න යන්නේ. මොකේ සත්‍යද? රූපේ ඇත්ත ඇතිහැටි දකින්න යන්නේ. වේදනාවේ ඇත්ත ඇතිහැටි දකින්න යන්නේ. සංඥාව සංකාර විඥානය කියන මේ ටික පිළිසින දකින්න ඇත්ත ඇතිහැටි දකින්න යන්නේ ඔච්චරයි. වෙන අමුතු දෙයක් කරන්න නෙමෙයි. ඒක දැකපු දවසට ඒ ධර්මයන්ගේ ඇත්ත දැක්කාම ආශ්‍රයෙන් හිත මිදෙනවා. කෙලෙසුන්ගෙන් හිත මිදෙනවා. සමුදය දුර වෙනවා. කියන ටික වෙනවා. එතකොට දැන් ප්‍රතිපදාව අපිට දෙකක්. දෙකක් කියන්නේ යථාභූත ස්වභාවයක් තියෙනං ඒ යථාභූත ස්වභාවේ ඒ ආකාරයෙන් දකින්න එකට කියන සමාධිය. ලෝකෝත්තර සම්මාදිට්ඨි. අපි දැන් එදා මතක මගේ අදහසක් නෙමෙයි, එදා අපි අර සූත්‍රෙම කතා කළානේ. ඒ යථාභූත දැක්මක් තියෙනවා හේ සම්මාදිට්ඨි. යථාභූතය අරඹයන් කල්පනා තියෙන හේ සම්මා සංකප්පය කියලා පෙන්වන්නේ නේද? එතකොට මේ යථාභූත ස්වභාවය මේ වැඩපිළිවිලි අපිට හම්බුනේ කොතනින්ද? අනිත්‍ය කියන දැනින්ද? දුකයි අනාත්මයි කියන දැනින්ද යථාභූත ස්වභාවය හම්බුනේ? අනිත්‍ය දුකයි අනාත්මයි කියන ටික කළාට පස්සේ නීවරණ ධර්ම තුනෙන් ප්‍රමෝදය ඇති වෙනවා. ප්‍රමෝදයෙන් ප්‍රීතිය, ප්‍රීතියෙන් පස්සද්ධිය, පස්සද්ධියෙන් සැපේ, සැපේ නිසා සමාධිය, අනේ සමාධියටයි අපිට මේ ඇත්ත හම්බෙන්නේ කියලා පෙන්වනවා. ඒ ඇත්ත හම්බුණාට පස්සේ කලකිරුණ නොවලා නිදිනවා කියන එකට ප්‍රාර්ථනාවක් නැහැ. ඒකයි මේවා චේතනා කරණයන්තරයි. මේ විදිහට කටයුතු කරනකොට ප්‍රමෝදයේ උපදීවා කියලා චේතනා කරන්න ඕනේ නැහැ කියනවා. ප්‍රමෝදයේ දින ගණකට මට ප්‍රීතිය උපදීවා කියලා චේතනා නොකට යුතුයි කියන හිතන්නවත් ඕනේ. ප්‍රීතිය දින ගණකට පස්සද්ධිය කියන්නේ මොකද්ද? ඒක ගන්න කොහොමද? මොන විදිහටද ඒක කරන්නේ කියලා එහෙම චේතනා කරන්නේ නැතරයි හිතන්න ඕනේ. එහෙනම් පස්සද්ධිය දින සැපය කියන්නේ මොකද්ද? කොහොමද ඒ සැපය ගන්නෙ? කොහොමද ඒ සඳහා සූදානම් වෙන්නේ? ඒව ඕනේ. සැපේ කෙනෙක් වෙනවා. සැපේ තියෙන කෙනාට දැන් සමාධිය කියන්නේ මොකද්ද? කොහොමද සමාධි ගන්න? සමාධිය උපදවා ගන්න කොහොමද? ඒකට කමටහන් මොකද්ද? ඒව ඕනේ. සැපේ තියෙන කෙනාට සැප ඇත්තෝගේ හිත සමාධිය වෙනවා. සමාධි තියෙන කෙනාට ඇත්ත ඇතිටි දැකීවා කියලා චේතනා කරන්නේ තරයි. මොකද මේ ටික සුතුමේ ඥානෙ තියෙන කෙනාගේ ගමම. ඒ කියන්නේ කෙනෙක් නිකන් නෙමෙයි මාර්ගය හම්බුනේ නේ. දුක පිළිසිඳ දකින හැටි අහගෙන සමුදය දුරු කරන හැටි අහගෙන නිරෝධය සාක්ෂාත් කරන හැටි අහගත්ත නිසා මග වඩන හැටි අහගත්ත නිසායි මේ ටික ලැබුණේ. ඒ කෙනාට මිසක මේ ප්‍රතිපදාව හම්බුනේ මේ ශාසනය චුට්ටක තාපු නැති කෙනෙකුටද නෑ. එයා භාවනා කරනවා කියලා එකක් උපන්නේම මේ දර්ශනය නිසා. මේ දර්ශනය නැත්තම් භාවනා කරනවා කියලා කරනවා කියන එකම විහිළුවක්. අපි කිව්වේ ඉස්සර ලිපිණිය අතට අරගෙන පාරට බහින්න වෙන්නේ නේද? ලිපිණියක් නැතුව පාරට බහලා යනවනම් යනකොට ලිපිණියන් හම්බ වෙයි කියලා කාගේ ලිපිණිද කොහේ ලිපිණියක්ද? අපි කිව්වේ එතකොට පිස්සු නෙමෙයිද කියලා නේ. ඒ වගේ දකින්න ඕනේ දේ බලන්න ඕනේ දේ මොකද්ද කියලා ඉස්සර ලිපිණිය ගන්න නැතුව පාරට බහිනවා වගේ එකක් නෙමෙයිද? අපි සීලයක පිළිතුර බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය කියලා සමතකමතාව වඩනවා අනිත්‍ය දුක අනාත්මයි කියලා රූපයන්ගේ අනිත්‍ය දුක අනාත්ම මෙනෙහි කරනවා. මේ කල්ල කොහාට දෙන්නේ? මොකටද දෙන්නේ? මොකක් දකින්ද දෙන්නේ? මොකුත් උත්තර නිවන් දකින්ද කියලා. පාරට වැහලා යනවා කොහෙටද? මොකද්ද කොහේ හරි තැනක් කියනවා අපි. එළබන් යන්න කියලා කියනවා. තියෙන්නේ කොහෙද? ඒක යන්නේ කොහොමද? කොතනින්ද හැරෙන්න ඕනේ? මොකුත් නැහැ. කොහොම හරි තැනකට ගියා කියලා අපිට ඕනේ තැනකට යවෙනවද? වෙන්නේ නැහැ. එතකොට ඉස්සර යන කෙනා හරියට නිවැරදිව තැන සහ ලිපිණිය අතට අරගෙන පාරට බහින්න ඕනේ. එහෙම නැතුව පාරට බහින ආයත කියන මොකද්ද? ඔළුව හැරුණාද යනවා කියලා. හිස හැරුණාද යනවා කියලා කියනවානේ. ඒ වගේ මේ ලිපිණිය වගේ තමයි සම්මා දිට්ඨිය. වෙන මොකුත් නෝගල සැක හිතන්න බෑ. චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා කිව්වේ ওই සම්මා දිට්ඨිය යථාභූත ස්වභාවයට, සත්‍ය අවබෝධයට. අදට තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා කියන්නේ. දුක පිළිසින දකින්න. ওই දැකේ ওই දර්ශනය නිසා තමයි ක්ලේශ අනුසයෙන්ද දුර වෙන්නේ. ඒ නිසා තමයි සියලුම දුක් දුන්නසොලේ නිදහස වෙන්නේ, ආශ්‍රංගෙම දෙන්නේ. මාර්ගයේ වැඩි දෙකයි කියන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය කියන එක දකින මට්ටම කියන්නේ ඔන්න යථාභූත කියන එක. ඒක අපි හැම කෙනෙකුටම මේ මට්ටමේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා එකක් නැහැ. එතකොට ඔන්නේ දර්ශනේ තියාගෙන අපි දැන් සීලයේ පිට සමතේ දර්ශන වඩනවා. වඩනකොට සමාධිය සමතේ වඩන නිසා සමාධියේ වෙනස්කම් දැනෙනවා අපිට. කය සැහැල්ලු වෙනවා, සංසිඳෙනවා, ඒ අරමුණු සංසිඳෙනවා, රාගය අඩු වෙනවා, ද්වේෂය අඩු වෙනවා, ඊට පස්සේ අරමුණු වල අඩුකම නිසා ශුන්‍යතාවය දැනෙනවා. එතකොට එක දණක ඉඳගෙන ඉන්නකම් එහෙම වුණාට ආපහු නැගිටලා බලනකොට ආයෙත් ඒක මේ මට්ටමේක ඔරොත්තු දෙන්නේ. මේ මට්ටමේක ඔරොත්තු දෙන්නේ. එතකොට ඒ නිසා මේ ටික කරන්න ඕනේ ආයතන ටික අරගෙන හැසිරෙද්දිත් ඇලෙන්නේ ගැටෙන්නේ නැති මට්ටමට එන්න පුළුවන් මට්ටමටම තියෙන්න ඕනේ. එකතැනක හිටියත් එහෙමයි, ආයතන ටික අරගෙන යද්දිත් එහෙමයි, අනිත්‍ය දුක අනාත්මයි කියන එකම පිළිෙන මට්ටමට ඇලෙන්නේ ගැටෙන්නේ නැති මට්ටමට ආවහමයි නීවරණ ධර්ම දුරු වෙන්නේ. නීවරණ ධර්ම දුරු වෙන්නේ. එතකොට නීවරණ චිත්තයම නෑ. යාට මේ භවනාව වෙන එකක්, ජීවිතය වෙන එකක් නෙවෙයි. ඒ තාක් නීවරණ සහිත නිසාමයි එයාට භවනාව වෙන එකක් උනේම නීවරණ වලින්. නීවරණ ටිකේ කෘත්‍ය තමයි ජීවිතයේ වෙන එකක් කළා, භවනාව කියන එක වෙන එකක් කළා. නීවරණ ධර්ම දුරු වුණාම දෙකක් නැහැ. වැඩ කළත් එකයි, ඉඳගෙන හිටියත් එකයි, භවනා කරනවා කියලා අමුතු එකක් නැහැ. හැම වෙලාවෙම ඇත්ත තුලම තියෙන. එහෙමත් ලෝකෙ තුල ඇත්ත. එතකොට තමයි නීවරණ ධර්ම දුරු වෙන්නේ. හරි. දැන් අපි හිත කවුන දවසින්ද අපි ටිකක් බලමු කොහොමද අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නේ, කොහොමද දුක් වශයෙන් මෙනෙහි කරන්නේ, කොහොමද අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නේ, මෙනෙහි කරන කොහොමද උපදින කියන ටික අපි බලමු. දැන් ඔය දැන් දැනගත්ත ඇත්ත පැත්තකින් තියන්න. දැන් ඇත්ත දැනගත්තා, ඔය ටික දකින්න දැන්ට යන්නයි දැන් අපි උත්සාහය. එතකොට සීලේ කපි පංචිල්ලා අපි අටතිල්ලා අපි සීලේක පිළිතිය. දැන් සීලේක පිළිතල අපි චිත්ත සමතයක් ඇති වෙන කමතහනක් වඩනවා. ඒකද චිත්ත සමතය ඇති වෙන කමඨහන් වලදී අපි එක තේරුම් ගන්නට ඕනේ එකතැනක ඉඳගෙන ඉන්නකොට වැඩි වෙලාවක් කරන්න පුළුවන් වැඩි වේගින් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙන කමඨහනක් අපි කරගන්න. ඊට පස්සේ ආයතන පරිහරණය කරද්දී නීවරණ ධර්ම අලුතෙන් එන්නේ නැති විදිහට හිත රැකගෙන කරන්න කමඨහනක් ඉගෙන ගන්න ඕනේ. සම්පත්තික භාවනා සහ පරිහාරීය භාවනා කියලා ඔක දෙකට බෙදා ගන්නවා. ඒ නිසා අපි කියන එකතැනක ඉඳගෙන ඉන්නකොට අපි කරන්න චිත්ත සමථය සඳහා ආනාපාන සති භාවනාව දව කර ගන්නවා. එතකොට ආනාපාන කියලා අස්වස් ප්‍රස්වාසය අර්ධය සිහිලියුම් කරන එක. හැමදාම මම මතක් කරලා තියෙනවා නාසික අග්ගිවා මොකද මෙත්තේ තොල් දෙක ළඟ හෝ නාසිකාව හිත තබා ගන්නවා. තොල් දෙක ළඟ හෝ නාසය ළඟ හිත තබාගෙන ඒ නිමිත්ත ගැන දැනු ඇතුවම ඉඳගෙන අස්වාස ප්‍රස්වාසයේ නුවණින් ගන්නවා. අස්වාසයේ අනුව හිත ගෙනියන්නත් එපා, ප්‍රස්වාසයේ අනුව ගෙනියන්නත් එපා. සති නිමිත්ත නාසය ළඟ දැනුම තියෙද්දිම අස්වාස වෙනවා ගන්න, ප්‍රස්වාස වෙනවා ගන්න. අස්වාස ප්‍රස්වාසයෙන් බැහැරට යන්නේ නැති වෙන්න හොඳට අස්වාස ප්‍රස්වාසයේ අත්විඳින්න. අත්විඳින්න කියන්නේ දැන් අස්වාස ප්‍රස්වාසයේ තමන්ට හිතන්නේ නැහැ. ඔන්න දැන් අස්වාසයේ හොඳට දිගයි බව තේරෙනවා. දිගට යනකොට හොඳට දිගයි බව හොඳට තේරෙනවා. ඒ අස්වාස ප්‍රස්වාසයේ අස්වාසයේ තුලම ඉන්නවා. දිගට හුස්ම ගන්නකොට ප්‍රස්වාසයේ දිගයි කියලා හොඳට තේරෙනවා. මෙනෙහි කරනව නෙමෙයි. අර අපි කියන්නේ මොකද්ද ඔබට? දැනුම් සහිතව ඉන්නවා. පටිසංවේදී. හොඳට දැනුම් සහිතව ඉන්නවා ඒකේ. ඊට පස්සේ හැබැයි තොල් දෙකත් ගාව නාසය ගාව හිත තබාගෙන ඉන්නේ. හිත තබාගෙන ඉන්නකොට පූර්ණ අවධානයෙන් ඉන්නවා කියන එක ඒ හුස්ම රැල්ලට පූර්ණ අවධානයෙන් වෙන කිසි දෙයකට මනස යොමු නොකර ඒ සඳහාම අවධානයෙන් ඉන්නවා කියලා කියන්නේ තියෙන ක්‍රමය තමයි ඔය. අස්වාසය කෙටි වෙන්න පුළුවන් කෙටි බව හොඳට දැන් දන්නවා. ප්‍රස්වාසය කෙටි වෙන්න පුළුවන් කෙටි බව හොඳට දන්නවා කියලා ඒ නිමිත්තේ පූර්ණව අත්විඳිමින් හාත්පස වටලා ගත්ත සිතින් අල්ලගෙන ඉන්න කියන එකක් කියන්නේ. එතකොට සති නිමිත් එක තියාගෙන අස්වාස ප්‍රස්වාසයේ ඔය මට්ටමේ ඔය විදිහට දැනුම් සහිතව ඉන්න කෙනාට යටින් හොරෙන් තමන්ට හොරෙන් ඇතුළට එන්නේ ඉතා කුඩා නිමිත්තකටවත් බැහැ, විතරකටවත් බැහැ. එකයි උතන්ද ටිකක් දක්ෂ වෙන්න ඕනේ. නාහම් වික්කේ මුත්ත සති සසම්පජාන සානාපන සති භාවනා මතන් සිහි මුලා වෙච්ච නෝන නැති කෙනාට මම ආනාපන සති කියන්නේ නැහැ කිව්වේ. එයා ඉතාමත් තියුරව මේ සිහිය යොදා ගන්න දක්ෂ වෙන්න ඕනේ. සති නිමෙති තියාගෙන හොඳට තමන්ට උපේක්ෂා වෙන්න ඒ නිමෙත්තටම හිත තියාගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒක නුවණින්ම බලන ඊට පස්සේ හොඳට නුවණක් තියන්න ඕනේ. මේ සති නිමෙති දැනුම් සහිතව මේ අස්වාස ප්‍රස්වාසෙත් පූර්ණ වැටහීම් සහිතව ඉන්නවා. දෙකින් එකකටව පෞද්ගලික වෙන්න දෙන්නේ නැහැ. දෙකින් එකකටව එකකින් තොර වෙන්න දෙන්නේ නැහැ. අස්වාස ප්‍රස්වාසයෙන් දැනුමින් තොරව සති නිමිති විතරක් ඉන්නෙත් නැහැ. සති නිමිති දැනුමින් තොරව අස්වාස ප්‍රස්වාසයෙන් විතරක් ඉන්නෙත් නැහැ. මේ දෙකෙන්ම තොරව වෙන විතරකයක ඉඳ දෙන්නෙත් නැහැ. කියන තැනකින් එයා දක්ෂ වෙන්න ඕන. හැබැයි ඒක සියුම්, ඉතාම සියුම්, අපහසුයි. ඒ වගේමයි ප්‍රතිපලය. අනිත් හැම කමඨානකට වඩා ඉතාමත්ම වේගෙන් ওই හිතේ හිතේ කතා කරන ගතිය ඉතාමත්ම වේගෙන් අඩු වෙනවා. ඒ කියන්නේ හරියට එක දවසක් කරනකොට එක දවසින්ම සමගේ මනස අනිත් පැත්තට හැරිලා පෙනෙන මට්ටමට ওই කමඨාන ප්‍රතිපලයි. ඒ කමඨානේ නියම ගතිය අපිට අල්ලගන්න බැරි කමයි ගොඩක් දෙනකොට මට තේරෙනවා තියෙන්නේ. ඔය කියපු කමඨානේ නියම සැබෑ ස්වરૂපයට හිත තියන්න පුළුවන් නම් ඉතාමත් ඒකයි එක තැනක පල් වෙන්නේ. ඒක ආනාපාන සතිය වඩනකොට ඔන්න ඔය විදිහට අත්විඳින්න උත්සාහවත් වෙන්න. ඈ. නාසය හෝ තොල් දෙක ගැන විතරක් දැනුම තියනවා අස්වාස ප්‍රස්වාසයේට නොතේරි කියන එකත් අතාරිනවා. සති නිමිත්ත ගැන දැනුම නැහැ. ආස්වාසය ප්‍රස්වාසය ගැන විතරක් දැනුම තියෙනවා. සති නිමිත්ත නැතුව කියන එකත් අතහරිනවා. මේ දෙකම ගැන දැනුම නැතුව බාහිර දෙයක් සිහි කර කර ඉන්න එකත් අතහරිනවා. සති නිමිත්තයි ආස්වාස ප්‍රස්වාස වෙන බවයි කියන දෙකම වැටෙනවා. එතකොට ඉබේ ඕනෙම නැහැ ආස්වාස ප්‍රස්වාසය අනු යන්න එපා කියලා කියන්න ඕනෙම නැහැ. වෙන්නේ නැහැ. මේ දෙක එකට තියෙනකොට වෙන්නේ නැහැ. ඉබේමයි වෙන්නේ නැත්තේ. එතකොට එහෙමද ඉදමින් ආස්වාස ප්‍රස්වාසයේ පූර්ණ අවධානයෙන් යුක්ත වෙන්න. ওই විදිහට කරනවා. කොහොම ටිකක් වෙලා ඉඳ හැදුවත් ආයෙත් තරණ පුරුද්දට අපහසු යහකට යනවා. මේ වෙලාවේදී වෙන මොකුත් මෙනෙහි කර කර ඉඳපාව ආපහු සිහි කරලා නොනැතුව නෑ. මේ වෙලාවේදී ආයෙත් හොඳට ඉන්න කොට තැන්න දෙන්න තෝ කියලා චිත්තම් පග්ගන්න ඇති පදහති හිත දැඩි කරගෙන ආයෙත් අර විදිහට ආස්වාස ප්‍රස්වාසයේ ඉන්න. ආයෙත් විනාඩියක් දෙකක් ඉන්නකොට ආයෙත් අතහැරි. ආයෙත් ගන්නවා. මේ විදිහට හිත අහකට යන්න යන්න ආයෙත් මතක් කර කර ගන්නවා. ආයෙත් අහකට යන්න මතක් කරලා ගන්නවා. මේ විදිහට උත්සාහවත් වෙනවා. උත්සාහවත් වෙනකොට ටික 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 ඉන්න පුළුවන්කම වර්ධනය වෙනවා ඉස්සෙල්ලා. හරියට නිවැරදි ක්‍රමයකට නිවැරදිව ඉන්න පුළුවන්කම සිත වෙන අහකට යන්න නැතුව මේ ඉන්න පුළුවන්කම ටික ටික වර්ධනය වෙනවා. ඊට පස්සේ එතනින් නැගිටලා අපි කියමු හැම ගොඩ වෙලා ඉන්නේ. එතකොට එපා වෙනවා. චිත්ත නිදි හිත හැඟ වෙනවා. කුසීතට යනවා. එහෙම ටිකක් වෙලා උත්සාහවත් කරලා විහිසිලා හිතාමතාම තව භවනා කරන්න පුළුවන්කම තියෙද්දිම නැගිටින්න. නැගිටලා ටිකක් සක්මන් කරනවා. සක්මන් කරන වෙලාවේදී නැත්තම් මොනවා හරි මේකෙදී මේ භවනාව දැන් පුරුදු වෙන්න නම් ගෙදරද වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ ගෙදර දොරේදී නම් වරක් ටිකක් ටික හොදනවා, රෙදි ටික හොදනවා, ගියතුම ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි එකක් ඒ ටික කරද්දී දැන් අර ආනාපාන සතියෝගේ සිවුම්කම තහනක් බෑ. හැබැයි උපායක් කරනවා. මොකද්ද? බුදු ගුණ හෝ අසුබය හෝ මරණය හෝ මෛත්‍රිය හෝ කියලා මෙන්න මේ කමතහනෙන් එකක් හිත ඇතුලේ තබාගෙන මූණ මූණ තමයි කරන්නේ. ඒකෙන් ලොකු රැකවරණයක් තියෙනවා. බුද්ධානුස්සති මෙත්තා චෛත්‍යම චතුරාර්යක භික්ඛු භාවයේ සීලව සිල් සිල්වත් භික්ෂුවකට සිල්වතා එයාගේ ආරක්ෂාවට මේ හතර වඩන. එයාගේ ආරක්ෂාව කියලා කියන්නේ අමනුෂ්‍යව ගහයි යක්කු පෙරේතේ කියන එක නෙමෙයි. ආරක්ෂාව අනාරක්ෂිතයි කියන්නේ රාග දේශ මොහයන්ගේ මිසක තමන්ට අනාරක්ෂිත බව සැලසුන දෙන එකකින්වත් නෙවෙයි. තමන් රකින්න සීලයක් තියෙනවනම් සීලය ආරක්ෂා කරලා දෙන්නේ රාග දේශ මොහ දුරු වෙච්ච මනසකින්. එතකොට රාග දේශ මොහයන්ට වැටෙන්න නොදී සීලය කැඩෙන්න නොදී සිල්වත්ගේ සිල්වත් බව ආරක්ෂා කරලා දෙනවා. කෙලෙස් උපදින එක ආරක්ෂා කරලා දෙනවා. ඒ නිසා වැඩ කටයුතු කරද්දී ගොඩාක් දැයිනා සියලු සත්‍ය මෙතුක්කත්ව අනිරුගත්ව සෝපත්ත්ව කියන ටික අඛණ්ඩව හිතන්න උරු වෙන්නේ. නැත්තම් මේ ශරීරයේ තියෙන ඇත්ත බල බල හිතන්න හුරු වෙන්න. නැත්තම් බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ හිතන්න ගොඩාක් හිතන්න වෙනන් ඒක වචනයක් හරි ගන්නවා. සෝ භගවයි පිටියාරම් ඒ භාගතුන් වහන්සේ අරහන් නොවනසේක. ඒ භාගතුන් වහන්සේට අරහන් කියලා කියනවා. නැත්තම් බුදුරජාණන් වහන්සේ අරහන් නොවනසේක. එක වචනයක් හරි මුණුනෝන්නේ මේකෙන් ලොකු වැඩක් කරනවා. හැම වෙලාවෙම බාහිර වස්තු හම්බ වෙනකොට නීවරණ මනසකින් අපි හැම වෙලෙම ඒ වස්තුවක සම්බන්ධ වෙලා තියෙනවා. මේ වෙලාවේදී අතරමැද සම්බන්ධකයක් පනවලා තියෙනවා. රූපයෙන් ආවරණීය ධර්ම තමන්ට නොයෙන්ද ආවරණීය ධර්ම සිහිවන රූපයට යන්න හැකි වෙන විදියට වර්තමානයේක ලොකු ආරක්ෂාවක් තියෙනවා රැකවරණය. ඒ නිසා වැඩ කටයුතු කරද්දී ওই විදියට මෙනෙහි කරමින් වැඩකටයුතු කරන්න. එහෙම නැතිනම් තව තියෙන චතු ධාතු අවබෝධන කියන කමඨාන මේක ටිකක් සියුම්. අපි කියන භාවනා කරනකොට නම් බොහොම හොඳයි සක්ම භාවනාවට. එහෙම මේක හොඳට හුරු වෙනවා නම් දැන් අපි අඩියේ තියෙනකොට ඇහැට පෙනෙන කිසිම දෙයකට මෙම්මක් වශයෙන් නොගෙන දැන් කකුල අඩියේ තියෙනකොට කකුල පොළව මේවා වර්ණ සතහන් මාත්‍රයක් විතරයි. දැන් හරිද? පෙනෙන දේ අඩිය තියන්න බෑ. ඇත්ත යථාභූත ස්වභාවය ඕක තමයි ඕක අදී තියෙන දේ පේන්නේ පේන දේ අදී තියෙන්න බෑ ඒ ඇත්ත සිහි වෙන්නත් එක්ක කෙලෙස් නූපදින්නත් එක්ක කකුල තියනකොට පොළවේ හැපෙන තද වෙන ගතිය තියෙනවා නේද ඇහැට පෙනෙන මින්ම එකට ගන්න නැතුව හරියට නුවණින් අර ස්පර්ශයට හිත යොමු කළා පටවි කියලා හිතනවානේ පටවි කියලා හිතනවා එකෙන මේ තද්ද ස්වභාවය දැනෙන කම මිසක ඒ පටවි කියනකොට තද්ද ස්වභාවය කියලා කකුල පේන්න හෝ පෙවුණු පොළොව පේන්න කියලා ගන්න එපා. ඒක ඇහැට පෙනෙන වර්ණ සටහන. ඔය පෙනෙන රූපය තුල පටවි නැහැ. ඇහැට පෙනෙන. ඒ පෙනීමේ සීමාවෙන් ඔබ්බට ගිහිල්ලා අර දැනෙන සංවේදිකම ස්පර්ශ ස්වභාවය විතර කිසිම රූපයක් නැහැ එතකොට යාට. තේරෙනවා කියන්නේ. ඒක මේවන් දැන් ඔය චතු ධාතු කමතන එහෙම ප්‍රඥා ගෝචර ධර්ම ඒකමත ඒ ගතිය විතරක් හිතට හසු වෙන විදිහට පටවි පටවි කියලා හිතනවා හිතමින් එහාට මෙහාට යනවා එහෙම නැත්නම් හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා සත්‍ය නිමිත්ත තුලනාසය හෝ තුල දෙක්ගාව හිත තබාගෙන වෙනස් වෙන්න නොදී හිත මෙතනින් වෙනස් වෙන්න නොදී තබාගෙන යනවා කියන තැනකින් සක්ම කරන්න පුළුවන්. එතකොට ඔන්න ඔය විදිහට හෝ නැත්නම් අර විදිහේ මානසිකාරයකින් හිත රැකගෙන වැඩ කටයුතු කරනවා. මේ දෙකෙන්ම වෙන්නේ සමතපමට. ඊට පස්සේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න හුරු වෙන්න ඕනේ. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන එක ගැන මම ටිකක් කියන්නම් අපිට ඒක සළු මට්ටමටත් පුළුවන් නමුත් මේ නීවරණ ධර්ම තුර වෙන්න සියුම් මට්ටමේ කමඨාවක් මම මතක් කරන්නම් ආනාපාන සති අපි එකතැනක ඉඳගෙන ඉන්නකොට ආනාපාන සති කමතහන්නට නාසිකාග්‍රය හෝ තුරදකකාව හිත තබාගෙන සිහියෙන් ඉන්නවා. ඒ විදිහට ආනාපාන සතිය වඩලා ටිකක් වෙලා වුමනාවෙන් මේක නතර කරලා හිතට උපදින අරමුණු දිහා හොඳ අවධානයෙන් ඉන්නවා. ඉඳලා උපදින විතර්කයන්ගේ අනිත්‍ය බලන්න. එතකොට මොනවා හරි දෙයක් දැනෙනවා නම් සලු රූප මට්ටමේ මතක් වෙන දෙයක් වෙන්නත් පුළුවන්. සමහර විට මතක් වෙන්නේ නැහැ හිතට දැනෙන මට්ටම වෙන්න පුළුවන්. අපි මෙහෙම ඇස් දෙක වහගෙන හිටියොත් කිසිම දෙයක් මතක් වෙන්නේ නැහැ. නමුත් දැන් ඉස්සරහ කට්ටිය ඉන්නවා පිටිපස්සේ පිටියක් තියෙනවා කියලා හිතට දැනෙන මට්ටම් ගත්තොත් එයා ටක් ගාලා දන්නවා මේවත් විතර්ක කියලා. ඒ එකින් එකට මේ ඒ රූපයට හිත තබලා මේද චිතජ රූපය මේද මනෝ ස්පර්ශන නිසා හටගත්ත මනෝ ස්පර්ශන නැතිවෙනව නේද කියලා මෙහෙම එකක් ගානේ අනිත්‍ය බලන අනිත්‍ය බලන ආයත ආනාපාන සතිය වඩන ආනාපාන සතිය වඩලා උපදින හැම විතරකේකම අනිත්‍ය වශයෙන් බලන ඒක කෙනෙකුට ඕනනම් මනෝමෙන් ওই විදිහට බලනවා නම් අනිත්‍ය බොහෝම වේගවත් නිවරණ ධර්ම දුරු කරන්න හිත සමාධි වෙන්න වේගවත් ඊට පස්සේ බාහිර භෞතික වස්තුන්ගේ විපරිණාම ස්වභාවය වෙනස් වෙන ස්වභාවයක් නොනින් හිතුවට කමක් නැහැ අනිත්‍යයි කියලා ප්‍රශ්නයක් ඕක ඔය විදිහට අනිත්‍යයි කියලා බලනකොට උපදින හැම අරමුණකම අනිත්‍යය කියලා බලනකොට මේ වර්ණ සතහන පෙනෙනකොට පෙනීමට සමගාමීව මනසින් උපදින දේවල් දුරල් යාන වාහන ඉදකරන් කියලා මේ කෙලස් කුලිය තමයි එන්නෙන්ද අඩු වෙනවා. නිවර්ණ ධර්ම අඩු වෙනවා කියලා කියන්නේ ඔය ටික අඩු වෙනවා. ඒකයි සබ්බේ සංඛාරානිච්ඡාති යදපඤ්ඤාය පසති කියලා කිව්වේ හිතට උපදින සියලුම විතර්කය ඕගොල්ලන්ට අනිත්‍යයි කියලා දකින්න පුළුවන්. අත නිබින්දි දුකේ කියලා කිව්වේ මේ දේවල් දුරල් යාන වාහන ඉදකඩම් මිලමුදල් කියන මේ ටික ඔක්කොම මනස තියෙන ධර්මතා අඩු වෙලා මේ පෙනෙන දේ දැනගන්න දේ නෙමෙයි කියන එක ටික 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 මොනවාද. එතකොට ඈත් ඉදිරිපිට රූපෙද්දී ඒ අනුව තමන් තුල සිහි වෙන්න උපදින්න ආවරණීය ධර්ම නැහැ. නීවරණ ධර්ම උපදින්නේ නැති මනක් මාත්‍රමට එනවා. මොකද නීවරණ කියන එක මනෝ විඥානීය අනුෝගී ධර්මතාවයක් මිසක මේ පංචායතින් රයිච් එකක් නෙමෙයි. මේ විදිහට කරනකොට ඔන්න නීවරණ ධර්ම දුරු වෙලා කය සම්පූර්ණ සැහැල්ලු වෙලා ප්‍රමෝදය ඇති වෙනවා. මේ කය සැහැල්ලු වීම අර ප්‍රමෝදය ප්‍රීතියෙන් පස්සේ ඇති වෙන පස්සද්දී එහෙම නෙමෙයි. එතකොට මේ විදිහට බලනකොට ත්‍රිත්‍යයක් දැනෙනවා, පස්සද්දියක් දැනෙනවා, අරමුණු නැති ශුන්‍යතාවයක් දැනෙනවා. මේ කරපු නිසා ඇති වෙන ගති ටිකක් තියෙදේ. නමුත් ඒව ආරම්භය ඕගොල්ලෝ මායින්වත් නොකොට යුතුයි මේ යන ගමන යන. හරිද? එතකොට නීවරණ ධර්ම නැහැ කියලා තමන් තුළ තියෙන සාක්ෂිය තමයි එකතන ඉඳගෙන ඉන්නකොට කිසිවක් නොහිතන කම නිසා නෙවෙයි. ඇහින් බලද්දි තමන්ට මේ සිහි නුවණ ඉදිරිපත් වෙන ඇලින් ගැටින් දෙකට එන්නේ නැහැ. ඇලින් ගැටින් දෙක එන්නේ නැහැ. තමන්ගේ මනස ආයතන ටික පරිහරණය කරද්දි එකතන ගෙද්දිත් මනස සමානම. නීවරණ ධර්ම එන්නේ නැහැ. ඒ නාවත් තාම මේ කෙලවර නෙමෙයි, තාම අනුශය දුර වෙන නැහැ. දැන් කෙලෙස් නැහැ. නමුත් අනුශය තව දුර වෙලා නැහැ. කෙලෙස් සහ ක්ලේශ අනුශය කියලා දෙකක්. මේ මට්ටමේ දැන් කෙලෙස් නැහැ. අරූපද්ධ සමෝහ තියෙනවා. කුසලයක් තියෙනවා. නීවරණ නැහැ. එතකොට ආයතන පරිහරණය කරද්දී තමන්ට ඒ දකින අහන අරමුණු අනිත්‍යයි කියන ගතියම සිහි වෙනවා. ඒ නෝනම ඉදිරිපත් වෙනා මිසක මේ පරියායෙන් කෙනෙක් පුද්ගලෙක් ඇත්ත වෙලා ඇලෙන්න ගැටෙන්න තියෙන ඉඩ නැහැ. මොකද එයාට හොඳට තේරෙනවා මේ පේන දෙයට සමගාමීව කෙනා පුද්ගලයා කියන එක සිහි වෙන්නේ තමන්ගේ මනසෙන් කියලා මේ සිතුවිලි පැත්ත හොඳට ප්‍රකටයිද. උපදින උපදින ඉතාසියුම් විතර්කේ පව. දැන් මෙහෙම පෙන්වනකොටම වටාපත කියලා හිතුණා නම් අපිට පේන දේ අනේක මනසින් මේක හිතුනේ කියලා නොදන්න කම නිසායි මේ වටාපත කියලා හිතාගෙන ඉන්නේ. ඔකට පෙනෙන වට්ටමක් ආවොත් ඇහැට පෙනෙනත් එක වටාපත කියලා හිතෙන්නේ Tamanටයි කියන මට්ටමක් ආවොත් ඔගොල්ලෝ කවුද මේක වටාපත කියලා බලනවා අලනවාද? වෙන්නේ නැහැ. වටාපතකෙ කැළින්නේ ගැටෙන්න තියෙන හේතු ටික නැති වෙනවා. ඒ මේ උපදින උපදින හැම විතරකයකම අනිත්‍ය බලාගෙන බලාගෙන ඉඳි ඉතාලම සිං විතරකේ බව එනකොට ප්‍රකටයි. තග්ගම අනිත්‍ය බලන්න ඕමය මට්ටමට එනකොට මෙහි මනායතනේ උපදින දෙයකින් පංචා සිහි කරගෙන පංචායතනේ ඇලෙන්න ගැටෙන්න තියෙන හේතු ටික තමංගව නැහැ කියලා දකිනවා. ඒ කියන්නේ මේ රූපේ දකිනකොටම කෙනෙක් කියන අදහස උපදිනකොට බාහිර කෙනෙකුට කැමති වෙන්න හෝ අකමැති වෙන්න තියෙන ඉඩ අතහැරෙනවා. ওই මට්ටමටම එනවා දකින්න. හැබැයි එතන දක්ෂ වෙන්න ඕනේ ඉතාමත්ම සියුම් මට්ටම දක්වා මේ අනිත්‍ය කියන මනසිකාරය යන්න මේ රළු මට්ටම නෙමෙයි. ඔකට කියනවා චිත්තාණු පරිවර්තන විතර්ක කියලා තියෙනවා තව. සිත අනුව පෙරලෙන විතර්ක තියෙනවා. ඒව නුවණින්මයි බලන්න. ඒ කියන්නේ හැම මට්ටමකම ටිකක් පොඩ්ඩක් දුරට යනකොට හිතෙන ගතිය නතර වෙනවා. දැන් අපි ආනාපාන සතිය වගේ මේ ටික කරගෙන යනකොට ඔය ගෙවල් දුරවල් යානවාන ඉදකට මොනවා හරි කියලා අතීතයේ කළ කී දේවල් වේගෙන් හිතනකම තියෙනවනේ. ඔය රළු මට්ටමේ විතරක ඕක නතර වෙනවා. ඊට පස්සේ ප්‍රකට වෙනවා හිත අනුවම් කරන සිවු විතරක. ඒව හඳුනා ගන්න අනිත්‍ය බලන්න තමන් දක්ෂ වෙන්න ඕනේ. අර මං කිව්වේ දැන් හිඟෙන ගතිය නැති වුණාට දැන් තමන්ගේ වටපිටාව ඇති බවට හම් වෙන ඇස් දෙක වහගත්තොත් හම් වෙන්න පුළුවන්. එතකොට තමන් ඩග්ගල දැනගන්න ඕනේ මේ බාහිර තියෙන දේවල් පේනවා නෙමෙයි, බාහිර ඇති දේවල් හැටියට හිතේම තියෙන සිමු විතර්ක හිතේ ඇතුළේ තියෙන කියලා දැනගෙන හිතේ තියෙන විතර්කයක් හැටියට අනිත්‍ය බලන්න පුළුවන්කම තියෙනවද? මේව හැවාගත්තා මේ වටපිටාව ඇති බවට තේරෙනවා කියන්නේ ඒ සිමු විතර්ක. ඔහොම කරනකොට ඒකත් නැකෙනවා. ඒ ටික නැකෙනකොට තමන්ගේ ඇහැකට දිවනාසය ශරීරය කියන ටික පේනවා. දැන් තමන් ඔන්න මෙතන දියන්න පහසු. තමන් යථාභූත ස්වභාවය ඉගෙන ගන්න තියෙන කවදාවත් ඇහැ පේන්න බෑ. ඇහැ දැකලා නැහැ. කන දිවනාසය ශරීරය දැකලා නැහැ. බාහිර රූපයක් දැකලා ඇහැ කන දිවනාසය ශරීරය මෙහෙමයි කියන හිම්මක් තියෙන කියලා අපි ඉගෙනගෙන තිබුණා. දැන් ඒක හොඳට දන්න ඇස් දෙක මෙහෙම වහගෙන බලනකොට ඇහැ කන දිව නාසය ශරීරයේ මූණ පේනකොට මේ ඔක්කොම මනෝ විතරකය කියන එකද එයාට තත්කල සාක්ෂි ටික උපදිනවා. ඒ ටිකෙන් තත්ත්ව බලනවා. එතකොට පුද්ගලයේ කය තමන්ට චුට්ටක් අතිතුර වෙන්නේ නැහැ. විතර්ක මාත්‍රයක් විතර මට්ටමක් යනවා. ඔය මට්ටමේ තත්ත්ව බලනකොට ඊටත් ඔබටත් තරන්නේ. ඕම ඔය මට්ටමට ගියාමයි නීවරණ ධර්ම දුරු වෙන්නේ. එතකොට තමයි ප්‍රමෝදය කියන එක දැනෙන්නේ. එතකොට ආය ඉඳගෙන ඉද්දී විතරක් නෙමෙයි නැගිටලා ගියා. ඒ කියන්නේ නැගිටලා මෙහෙම ඉඳගෙන ඉද්දී මම කියන හැඟීම දැනෙනකොට හිතට මේ කයට ඇඳෙන්නේ නැති විදිහට මම කියන එක මනස තියෙන විතර්කයක් කියලා ඇස් දෙක අරලා ඔහොම ඉඳගෙන ඉන්නකොට මම කියන විතර්කය අල්ලගන්න පුළුවන් අල්ලගෙන අවිද්‍ය බලන්න පුළුවන් මට්ටමට එනවා. දැන් ඔන්නට ඔයගොල්ලන්ට තමන් කියලා තේරෙනව නේද? ඒ තේරෙන එක අපි හිතාගෙන මේ කය කියලානේ. එතකොට කය හා සම්මිශ්‍ර නොවි කය හා යෙදෙන්නේ නැතුව ඉඳගෙන ඉද්දි මේක ඉතාම අර පෙන්වන්නේ අස්ලොමක් 100ක් පරවල් පලනට වඩා සියුම් කියලා මේ දහම. එච්චර සියුම් ඒක. එතකොට ඒ මට්ටමට ආවහමයි මෙහෙම ඉන්නකොට තමන්ව තේරෙනකොට තමන් කියලා තේරෙන පෙනෙන මේ ගතිය සිතේ තියෙන විතර්කයක් කියලා බලලා ඇස් දෙක අරගෙන මේ කතා කර කර ඉදී අනිත්‍ය බලන්න පුළුවන් කමට එනවා. ඔන්න ඔය මට්ටමකට ආවම තමයි ඊටම සුකුම චිත්තාණු පරිවර්තන විතර්කය දන්නවා කියලා කියන්නේ. ඔන්න ඔය මට්ටමට ආවම තමයි ඒ තුල තව දක්ෂ වෙනකොට තමයි මේ නිවන චිත්තේ කියන්නේ. එයා හරියට රළු මට්ටමේ ප්‍රකට ප්‍රකට හැම රූපයක්ම අත්වනහැර අනිත්‍ය බල යනකොට ඊගාවට ප්‍රකට පහළ වෙන ප්‍රකට වෙන රූප ටික පැහැදිලියට. ඒ මට්ටම අහු වෙනකොට රළු ටික අතහැරනවා. ඒක සියුම් මට්ටමක් ප්‍රකටන. එතකොට ඒක පැහැදිලියට. කොහොම ගිහිල්ලා අද අප්‍රකට ඊටම සියුම් රූප තියෙනවා. අද මේ රළු මට්ටමේ ප්‍රකට රූප වගේ ප්‍රකටව පේනවා. මට්ටමට එනවා. අද හිතන්නවත් හිතාගන්නවත් බැරි මට්ටමේ සියුම් රූප මේ ඖදාරික මට්ටම අතහැරෙද්දී ප්‍රකට වෙලා තියෙනවා. කොන්න ඒ මට්ටමේදී සමතකම තහනක හිත වඩවඩ ඒ මට්ටමේ නිමිති වල අනිත්‍ය බලනවා. එතකොට නීවරණ චිත්තය මිදෙනවා. නීවරණ චිත්තය මිදෙනකොට මේ පෙනෙන සංඥාවම වෙනස් වෙනවා. ඇහැට පෙනෙන මේ ඖදාරික නිම්මම අතහැරෙනවා. ඖදාරික නිම්මම අතහැරෙනවා. මේ ආසයි තමයි දෙන්නේ නෝන මට්ටමට යනවා. ඒක හොයාගන්න පුළුවන් ඉතින් යනකොට මේ ප්‍රතිපදාව මෙහෙ වෙනස් නැත්තම් ඔය මගදී මුකුත් අමුතුවෙන් කරන්න දේවල් නැහැ. අවශ්‍ය වෙන්නේ ඇති වෙන ප්‍රතිඵලේ දැස ගන්න නැතු ඇති වෙන ප්‍රතිඵලය ඇත්ත කරගන්න තමන් කරගෙන යන වැඩකටයුතු කරගෙන යන එක විතරයි. ඒ වෙලාවේදී එයා දක්ෂ වෙන්න ඕන රූප කියනකොට දැන් සැහැල්ලුයි හිස් බවක් ශුන්‍යකමක් කියනකොට මේකද චිත්තජ රූපයක් හිතෙන් උපද්දුත් එකක්. දැන් සැහැල්ලුයි කියලා හිතනවා නම් ඒකත් අයිති බලන්න පුළුවන්. දැන් මේ හිස් බවක් දැනෙනවා නේද මුකුත් නැති. ඒක තනිටි වරන්න පුළුවන් කමක් තියෙනවානේ. අපි මොනවා හරි අත තියෙන තැනට ගැහුවොත් තමයි අතහරින්නේ නේද? එතකොට ඖදාරික මට්ටමේ රූප අතහරිනකොට ඒ මට්ටමේ සිවුන් ධර්මතා යනකොට ඒක පිළිගත්තොත් ඒක අල්ලගෙන ඉන්නවා. එහෙම කළාම තමයි නීවරණ ධර්ම දුරන කියලා අල්ලන්න මොකුත්ම නැති වෙනවා. එතකොට ඔන්න නීවරණයන්ගෙන් තනිදෙනවා. විදුනහම තමයි ප්‍රමෝදය කියන කියන්නේ. ඒ ප්‍රමෝදය කියන්නේ එයාගේ මුළු ජීවිතේම තමයි අපි නිකමට කිව්වොත් මොකද මේක කොහොමද කියලා ඔයගොල්ලන්ට ගෙදර දොරේ වැය පක්ෂේ වැඩි අය පක්ෂේ අඩුයි. ඒ නිසා අය තුරුස් වෙලා ලෙඩ රෝග ඇතුළු මහා කනකකින් ඉන්න දරුව වටේට ණය වෙලා ඉන්න වෙලාවක කෝටි ගණනක ලොතරැයියක් ඇදුණා. උද්දවැඩුණු බවක් සතුටක් ප්‍රීතියක් තියෙන්නේ හැම වෙලේම. අන්න ඒ වගේ. එහෙම මට එහෙම සමාන කළොත් ඒකත් වැරදි. ඊට වඩා සත්සහස්ර ගුණයකින්. හැම වෙලාවෙම නිතතේ උදේක දවල්ක රැයක කියලා නැහැ. වැඩ කරද්දි නොකරද්දි නිදාගෙන ඉද්දි නැහැ. එහෙම වෙනසක් නැතුව. සතුට ගතියක්, උද්දවැඩුණු ගතියක්, විනායන ගතියක්, ප්‍රමුදිත ගතියක් හිතේ තියෙනවා. මේ දහමෙන් යුක්ත දහම නිසා දහම තමා සන්තකව තියෙනවා, කෙලෙස් තමා සන්තක නැහැ කියලා දැකීම නිසාම ඇති වෙනවා. නේව ඕකට බුදුරජාණන් වහන්සේ දේශනා කරා, නීවර ධර්ම තමන් කෙරෙහිලා නොදකන උට පස්සාකාරක මේ ප්‍රමුදී උපදිනවා. හිරේ වටන කෙනෙක් හිරේ නිදහස් වුණා කියලා දැක්කහම, ණයගත්ත කෙනෙක් ණය නිදහස් වුණා කියලා දැක්කොත්, අනුන්ගේ වැඩ කරන වැඩකාරෙක් වැඩකාර බව නිදහස් වුණා කියලා දැක්කහම, දැඩි ගිලන් විච රෝගී කෙනෙක් පෞකාල රෝගය නිදහස් වුණා කියලා දැක්කහම, ආහාර පාන නැතුව කාන්තාරේ අතරමං වෙලා ඉන්න කෙනෙක් කෑම බීම තියෙන අතරමං නොවුම ක්ෂේම භූමියකට වැටෙනවා දැක්කහම යම්සේ සතුටේද, ඒ වගේ සතුට වෙනවා. එයා නීවරණ චිත්තය වගේ දකිනවා, හිරේ වගේ වැඩකාරකම වගේ, ණයෙන් යුක්ත ජීවිතය වගේ, කාන්තාර මාර්ගයක ඉන්න එක වගේ, හිරගෙදරක් වගේ, රෝගීකමක් වගේ දකිනවා මේ නීවරණ ටික. නීවරණයන්ගේ මිදිච්ච තමාගේ මනස දකිනවා, මොකද්ද අනාර ධර්මයන්ගේ මිදිච්ච කෙනෙක් වගේ. ලෝකියා දකිනවා හිරේක ඉන්න කෙනෙක්, ලෙඩ රෝගීව ඉන්න කෙනෙක්, ණය තුරුස් ගොඩක ඉන්න කෙනෙක්, කණ්ඩ බොඩ නැති කාන්තාරක ඉන්න කෙනෙක් වගේ නීවරණ චිත්තෙන් යුක්ත කෙනාවක් දකිනවා. මොනතරම් සැහැල්ලුවක් නිදහසක්ද කියලා තමන්වත් දකිනවා. එහෙම නොදකිනකොට, තමන් ඇලිලා බැඳිලා කියලා නොදකිනකොට, තමන් නිදහස් වෙලා කියලා දකිනකොට ප්‍රමෝදය කියන එකට ප්‍රාර්ථනා වුන්නේ නැහැ. ඊට පස්සේ අර චක්‍රය ඉබේමයි. ප්‍රමෝදය නිසා ප්‍රීතියක් තියෙනවා, ප්‍රීතිය නිසා පසද්ද කියන. එදාට යම් කිසි සමුදේ තමයි සබ්බන්තේ නිරෝධම දකින්න පෙර තිබ්බන මේ දෙකෙන් පස්සේ තියෙනව නෙමෙයි, අවස්ථාවට ආයතන ටිකෙන් උපද්දපු දෙකුයි පේන්නේ කියන දර්ශනේ පින්නෙන මට්ටමටම එනවා. ඕකෙදිත් මෙහෙම කාරණාවක් දකින්ද, සීලයක පිළිතුර හිත වඩමින් නීවරණ ධර්ම දුරු කරනකොට නීවරණ ධර්මයන්ගේ තියෙනවා එක එක මට්ටම්. නීවරණ ධර්මය මොකද? අවිද්‍යාව නීවරණයක් කොට තියෙනවා. මේ නීවරණ ධර්මයන් රළු මට්ටම් අඩු වෙනකොට ඒ මට්ටමට ප්‍රමෝදය ඇවිල්ලා, ඒ මට්ටමේ පස්සද්දී මේ සැපය නිසා දකින්නවා කියන ඇත්ත දකින්නවා කියන එකේ යම් මට්ටමක් පැහැදිලි වීමකුත් තියෙනවා. ඔහොම ඇවිල්ලා යම් දවසකදී නීවරණ චිත්තය කෙනෙකුට අවිද්‍යාව නීවරණයක් කොට, අවිද්‍යාව කියන කාරණාව දුර වෙනකම නිසාම ඇති වෙනවා කියන තැන දක්වාම මේ කාරණාව වෙනවා. ඊට පස්සේ දුක්ඛතෝ මනසකරන්තෝ, ওই විදිහටම අපි කිසල කිව්වාගේ සීලයක පිළිතුරලා එක තැන ඉඳගෙන ඉඳින්න හෝ වැඩකටයුතු කරමින් සමතකමට අනක් වඩනවා, නුවණින් දුකයි කියලා මෙනෙහි කරනවා. දුකයි කියලා මෙනෙහි කරනකොට ඒකෙදි උපාය සීලී වෙන්න ඕනේ. කියන්නේ ඒ දුක්ඛ සංඥාවෙන් බේරිච්ච එකම වස්තුවක් තමන්ට නැහැ. තමන්ට මනෝමෙන් සිහි වෙන ගෙවල් දොරල් අර අපේ අනිත්‍යය කියලා ගැටි උපදින උපදින හැම විතර්කයක්ම, උපදින උපදින හැම විතර්කයක්ම දුක්ඛ සංඥාවෙන් බලනවා. ඒ කිව්වේ එයා දන්නවා මෙහෙම මෙහෙ කරනවා. දැන් හතුරෙක් හදිස්සියේ තමන්ගෙන් පලිගන්න ඕන වුණාම මිතුරු ඇසින් ඇවිල්ලා එයාට අපිට ගහන්න බයින්ද පුළුවන්, එයාට පහසු ස්ථානයකට අපි වරගෙන යනවා රවට්ටල. අපි ඉන්න වට පිටාව ඉඳගෙන ගහන්න බයින්ද බැයින රවට්ටල අපි ගෙනියන්න පුළුවන්. ඒ වගේ මේ රූපය දුව පුතා ඥාතිය රන් රිදී මිලමුදල් කියලා මිතුරෙක් හැටියට පෙනී ඉඳලා ජරා මරණ දුක දක්වා අපිව අරගෙන යන කෘත්‍ය කරන වැඩේ කරනවා නේද කියලා අපිට ප්‍රියමනාපෙන් එන රූපය දුක සංඥාවෙන් බලන්න පුළුවන් වෙනවා. අප්‍රියමනාප රූපේ දුක් රූපේ දුකයි කියන සංඥාවෙන්ම දුකයි. ඒවා වගේ ඒ කියන්නේ දැන් අපිට පේන්න තිබුණත් මේ පොත අපිට බලන්න පුළුවන්. පොතක් හැටියට ලස්සනට මේක පෙන්නලා මම මේකට ඇලිලා බැඳලා හිටියොත් මේ හේතුයෙන්ම ආපහු සසරට වැටෙනවා. අපි කියමු මේ පොත මරණාසන්න මොහොතේ මේ නිමිත්ත කර්ම නිමිත්තක් හැටියට එළඹුණොත් ඒ කර්ම නිසා අපි ප්‍රතිසන්දි වශයෙන් ගියොත් එතන යම් තාක් මේ වගේ ඉපදීම ලැබීම මහලු බව මරණය යම් තාක් දුකක් තියෙනවා. ඒ දුක ඇති වෙන්නේ ඉපදුන නිසායි. ඉපදෙන හේතුව කර්ම නිමිත්ත. ඒබඳු කර්ම නිමිත්තක් හැටියට හදන්න පුළුවන්කම මේකට තියෙනවා. එතකොට යථාර්ථය ගත්තාම මේ නිසයි මේ ජරා මරණ දුක කියලා වක්‍රාකාර බලන්න පුළුවන් වෙනවා. ඒ වගේම අනන්ත සංසාරයේ අපි මේ හම්බ වෙන වස්තුන්ට තණ්හා කරපු නිසා කොච්චර දුක් විඳලා ඇද්ද කියලා සංවේගය ඇති වෙන විදිහට දුක් සංඥාවෙන් බැලුවට කමක් නැහැ. කැමති විදිහට ඒකෙදි එක දේශයක් නැහැ. තමන් දක්ෂ වෙන්න ඕනේ උපදින උපදින හැම විතර්කයක්ම දුකයි කියන කාරණාවෙන් කියන්නේ. ඒ කියන්නේ මේ ධර්මයන්ට හිත බැඳුනොත් මේ ධර්මයන්ගේ සතුටුම මේ ධර්මයන්ගේ ඇත්ත නොදැක්කොත් සතර හිටියොත් ඉපදීම ලැබීම මහල්ගෝ මරණය මේ ඔක්කොම ධර්මතා ඇති වෙනවා නම් මේ රූපෙට කියන්නේ වෙන ජාතිය ස්වභාව කොට ජරාව ස්වභාව කොට මරණේ ස්වභාව කොට ඇති ධර්ම. ඒ කියන්නේ අපේ ඉපදීම ලැබීම මහල්ගෝ මරණය කියලා දෙන්න පුළුවන් ධර්ම කියලා මෙහෙ කරන්න පුළුවන්. ඒ වගේ උපදින උපදින විතර්ක දුක්ඛ සංඥාය බලන්න. ඊට පස්සේ ඇහැට පෙනෙන ආයතන ටික ඇසුරු කරනකොට ඇහැට පෙනෙන රූප කාන්තෙන් ශබ්ද ආදී අරමුණ ඇසුරු කරනකොට දුකයි කියන සංඥාවෙන් බලන්න. අපි ටික දිගට තව කතා කරමු ටික. ඊට පස්සේ එහෙම කරනකොට ඔන්න නීවරණ ධර්ම දුක වෙනවා. ඊට පස්සේ ආයත් නීවරණ ධර්ම දුක විචේසත් ප්‍රමෝදේ ප්‍රමෝදේ නිසා ප්‍රීතිය ප්‍රීති නිසා පසද්ද කියලා මේ ධර්ම කාරණා. ඊට පස්සේ තව තියෙනවා අර විදිහටම සීලයක පිළිලා ඉස්සෙල්ලා අපි කිව්ව විදිහටම එක තැනක ඉඳගෙන ඉන්න වෙනව සමතකමට අහනකෝ. ඊට පස්සේ වැඩකට තුරද්දි වෙනව සමතකමට අහනකෝත් ඇති කර ගන්නවා. ඒ බුදව කරගෙන අනාත්ම සංඥාවෙන් බලමු. අනාත්ම සංඥාවෙන් කියන්නේ සිතට පහළ වෙන හැම රූප නිමිත්තකම සත්පුද්ගල හැඟීම තියෙනවානේ. ඒ සත්පුද්ගල හැඟීම දුරු වෙන විදිහට එතන පවතින ධර්මතාවය නාම රූප ධර්මතාවය කෙරෙහි නෝනින් බලනවා. අර මම ඉස්සර මතක් කරන්නේ. කියන්නේ දැන් එතන යාළුවෙක් නම් යාළුවා කියලා අපිට පුද්ගල සංඥාවක් තියෙන. ඒ යාළුවා කියපු තැන රූපේ හිතෙන් අල්ල ගන්නවා අපි. හොඳට. අල්ලගෙන අපි මොකද යාළුවෙකුට නමක් කියනකොට සමන් කියමුක අපි. හරිද? මොන දැන් මොකද අපේ ප්‍රඥප්තියත් එක්කම එන්නේ. සමන් කියනකොට අපිට රූප සතහනක් වෙනවා. දැන් ඒ අරමුණ හිතෙන් අල්ලගෙන දැන් සමන්ගේ රූපේ සීකල හිතෙන් අල්ලගෙන හොඳට නුවණින් බලනවා එතනද තියෙන්නේ කෙස් ලොම් නිය කෙස් ලොම් කියලා බලනකොට පුද්ගලයා ඇඳෙන්නේ නැති විදිහට බලන්න ඕනේ. ඒකයි දැන් අපි කෙස් ටික කපලා අහකට දැම්මොත් කෙස් කියලා පේනවා. නමුත් පුද්ගලයා පේන්නේ නැහැනේ. ලොම් ටික කෝරලා අපි අහකට දැම්මොත් මේක ලොම් කියලා තේරෙයි පේන්නේ. නමුත් පුද්ගලයා පේන්නේ නැහැනේ. ඒ වගේ ශරීරයේ යම් යම් කොටසක් අහකට දැම්මොත් ඒ කොටස අපිට පේන්නේ පුද්ගලයා පේන්නේ නැහැනේ. මොකද තාම ලොම් කියන තැන පිරිසිදු නොදකින්නවා කියලා මොඩකමක් ඇති. නමුත් ලොම් ටික පුද්ගලයේ කියලා යන කැලේසිය දැන් අපි අයින් කරා. ලොම් ටික තියෙන දෙන පිළිසිඳින්න දක්ෂින එක තමයි යථා භූතයෙන් කරන්නේ. තාම මේ මත්තමේදී අතන තියෙන මොහොතයි තයින් කරන්න යන්න එපා. ඒක බෑ. ඒක කරන්න කෙරෝලේ. හරිද? එතකොට දැන් ඒ වගේ ශරීරයෙන් අහකට කෙස් ටික දාව ගැටුණු කෙස් ටික කෙස් කියලා පේන පුද්ගලයන් උපදිනවා වගේ. පුද්ගලයට ඇඳෙන්නේ නැති ඉතිරි යාළුවක් කියන රූප සටහන ඉතින් අල්ලගත්තට මෙනෙහි කරද්දී රූපෙට කෙනාට ඇඳෙන්නේ නැති විදිහට මේ රූපෙ තියනවා. දැන් යාළුවගෙන මේ රූපෙ තියෙන කෙස් කියනකොට කෙස් කියන ගතිය පුද්ගලයා අහුවෙන්නේ නැති විදිහට කෙස් කියන ගතියට හොඳට හිත තබන්න. ලොම් නිය දත් හම් මස් නහර කියලා අනුපිළිවෙලින් හරි ප්‍රකට ප්‍රකට කොටස් හරි බලන්න. බලලා කන පුන ආහාරය නිසා මේ රූපෙ හැදෙනවා නේද කියලා බලන්න. ඔන්න දැන් මේ සමන් කියලායි මුලින් අල්ලගත්තේ. එහෙම බලපු තැන මෙතනද තියෙන්නේ කෙස්ලුම් නේද තම්මස් නහරයට ඇටමිදුළු වන භෞතික කොටස් ටික කනගුණ ආහාරය නිසායි මේ කොටස් හැදිලා තියෙන්නේ කියලා බලනවා. එතකොට දැන් මේ හැම කොටසක්ම හේතුප්‍රත්‍යය. හැබැයි තාම ඒවාට කෙසුළුම් නේද ธรรมස් කියන කොටස් ටික යුක්තයි කනගුණ ආහාරයෙන් තමයි හැදිලා තියෙන්නේ කියලා බැලුවට මේ රූපී යෑමක් පේනවා, ආපෝවීමක් පේනවා, කතා බහ කිරීමක් පේනවනේ. ඒ නිසා තව පුද්ගල සංඥා වැඩි වෙන්න හේතුයි. ඒ නිසා තව ටිකක් මොනින් බලනවා. මේ රූපේ කෙසුළුම් නේද ธรรมස් ආහාරයෙන් යුක්තයි කනගුණ ආහාරයෙන් හැදිලා තියෙන්නේ. නිබඳු කය ඇසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානය මේ කය ඇසුරු වෙනවා. ඒ නිසයි මේ කය සවිඥානක. ඒ කියන්නේ කන බොන ආහාර බත් පාන් කවපු මුඟට කියන ටික ඇඟීම් ගැනීමක් නැහැ. මේ මේසේවා. නිබඳු ආහාරය නිසා නම් මේ ශරීරයේ කෙස්ලොන් හේද ธรรมස්හර හැදුනේ කන බොන ආහාරය නිසා නම් ඒක එක කොටසකට ඇඟීම් ගැනීම හැබැයි ඒ ආහාරයෙන් හැදුණු මේ කය ඇසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානය තියෙනවා. එතකොට එයා දන්නවා ඒ කය ඇසුරු කරගෙන පවතින හිතටයි මේ හැඟීම් දැනීම දැනෙන්නේ. එතකොට හොඳට දන්නවා කවදාවත් අතල්ලන්න බෑ. කියන්නේ මේ අතට දැනෙනව නෙවෙයි. අත කියලා කියන රූපය හැදිලා තියෙන්නේ හම්මස් ලේනහර වලින් කියලා දන්නවා කනබුන ආහාරයෙන් හැදෙන්නේ. ඒ කය ඇසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානය ඇසුරු වෙනවා. ඒ කයටයි කය ඇසුරු කරගෙන පවතින හිතටයි මේ දැනෙන්නේ. ඒ කය නිසා මේ හැඟීම් දැනීම දැනෙන්නේ කියලා බලනවා. ඊට පස්සේ කය ඇසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානය ඇසුරු වෙනවා. ඒ සිත නිසා මේ කය ඉදිරියම ආපසු එහෙම වෙන්නේ. කනබුන ආහාරයෙන් යුක්ත මේ ශරීරයේ තියෙනම තමයි මලමිනේ. එතකොට එබඳු මේ කය ඉදිරියට අරගෙන යන්නේ ආපහු වෙන්නේ සිතෙන් උපදපු වායු ධාතුවේ බලයෙන්. චිත්ත කිරිය වායු කියලා කියනවා. බලනවා. ඊට පස්සේ බලනවා මේ කය ඇසුරු කරගෙන පවතින හිතටයි රූප පෙනෙන්නේ. මේ කය ඇසුරු කරගෙන පවතින හිතටයි සද්ද ඇහෙන්නේ කියලා හොඳට බලනවා. කවදාවත් පෙනෙන ඇහෙන දේ කයට ඉතුරු කරන්න එපා. අපි මෙහෙම කිව්වොත් දැන් මම මේ පුතු ඉඳගෙන ඉන්නවා. පුතු උපකාර වෙලා තියෙන මොකටද මට ඉඳගෙන ඉන්න. පුතු ඉන්නේ මම ඕගොල්ලන්ව දකිනවා. දැන් පුතුවට තේනවද? එතකොට පුතුව යෝගුළු අතර තියෙන සම්බන්ධය මොකක්ද? මොකක්ද? පුතුව උපකාරයි මට ඉඳගෙන ඉන්න, පුතුව ඉඳගෙන ඉන්න මම ඕගලන්ව දකිනවා. එහෙම නේද? ඒ මේ පුතුවට කිසිම අරමුණු වල පිනීමක් එහෙම ඕගලන්ව දැකීමක් කොහොම වෙනවද? එහෙම සම්බන්ධයක් තියෙද? නැහැ. මේ පුතුව වගේමයි අවිඥානිකමයි අචේතනිකමයි මේ විදිහමයි භෞතික தත්ත්වය කනගුණ ආහාරයෙන් ඇදුණු රූපේ මේ විදිහමයි කියලා දකින්නේ. පුතුව උඩ මං ඉඳගෙන ඉන්නවා වගේ කය ඇසුරු කරගෙන මේ සිත පවතිනවා. ඒ කය ඇසුරු කරගෙන පවතින හිතේ මේ රූප දකින්නේ. ඒ සිතට කියන චක්කු විඥානය කියලා. මේ රූප දකින්න එකට කයේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒ හින්දා ඉඳගෙන ඉන්න මට රූප පේනවා කියලා මේ පෙනෙන දෙයට මේ කය මෙම්මක් එක තබන්න එපා. ඔක තමයි මේ කෙලෙස්සේ වැඩි වෙන්න තියෙන ලොකුම හේතුව. කය කනබුන ආහාරයෙන් හැදිලා තියෙන්නේ සම්මස්ලේන ආහාරයෙන් යුක්තයි. කය ඇසුරු කරගෙන පවතින හිත දැන් කයෙන් කළා තියෙන උපරිම වැඩේ මොකද්ද? හිතට නවාතන දීලා. නවාතනක් විතරයි එක ගියා. විඥාණයට ගෘහයක්. අපි අවුවට වැසට නොතෙමින් මේ ගියක් හදාගත්තා වගේ ගියේ අපිද? නෑ. ඒ වගේ කර්මයෙන් තමාට ඉඳ ගියක් හදාගත්තාම ඒ ගියේ තමන් නෙමෙයි. ඇත්තටම පුද්ගලයා සත්‍යය කෙනා කියලා අපිට කතා කරන මෙන්නේ මේ චිත්තජයතික ටිකට. ඒකත් අනාත්මයි අපි දැනට. උදාහරණයක් මත රූපයට සාපේක්ෂව මේ ගේ නවතනක් විතරයි. තමන්මයි හදාගත්තේ මේ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් මහබුත රූපය අතුරු කරගෙන ඉඳලා තමන්ට ඕන හැඩයට තමන්ට ඕන විදිහට තමන්ගේ සිතිවිලි වලට මේ රූපය හදාගත්තේ. අපි කෙනා කෙනාට ඕන විදිහට අපි අපේ ගේ හදාගන්නේ නේද? ඒ විදිහට මෙයා මෙයාට ඕන විදිහට තමයි මේ ගේ හදාගත්තේ කර්මානුරූපව. දැන් ඒ ගේ මේ සිතට නවතනක් විතරයි. ඒ ගේ නතර වෙලා ඉන්න අපි ගණේලෙන් එළිය පැත්ත බලනවා, දොරෙන් එළිය පැත්ත බලනවා වගේ. ඇහැ කන දිවනාසය කියන්නේ කවුරු හයක් මේකේ ජනේල හයක්. මේ ජනේල වලින් එළියට ඔළුව දාලා රූප සද්ද බලනවා අහනවා වගේ තමයි මේ විඤ්ඤාණයෙන් තමයි කය අතුරු කරගෙන පවතින හිතෙන් තමයි මේ වැඩ කරන්නේ හැමදේම. කයේ පිහිටලා ඉන්න කය අතුරු කරගෙන පවතින හිතටයි රූප පේන්නේ කියලා බලනවා. කයට පෙනෙන දේ කිසිමින්වත් නැහැ. එතකොට මෙහෙම ඉන්නකොට අපිට බලන්න පුළුවන් වෙනවානේ මේ ඉදිරියෙන් ඉන්න කෙනා බලාගෙන ඉන්නවා කියලා කයට ඇඟිලි දික් කරන්නේ නැතුව. කන බොන ආහාරය යුක්තයි රූපේ. මොනද රූපෙට පේන්නේ නැහැ මොකද? කය ඇසුරු කරගෙන පවතින හිතින් දැන් මේ රූප නිමිත් අරගෙන ඉන්නවා කියලා හොඳට පේනවා. එතකොට බලන්න ඉතුරු වෙන්නේ නැහැ යාට. මොකද මන් දිහා බලන්නේ කියලා රණ්ඩු වෙන්න පුළුවන්ද? ඇයි දැන් කයට පේන්නේ නැත්තම්? පේන හිත අවස්ථාවට හතරෙන් නිරුද්ධ වෙනවා නම් කායකද රණ්ඩු කරන්නේ? මේ පෙනෙන කයයි, ඒ කියන්නේ පෙනෙන හිතයි මේ කයයි දෙකම එකට එකතු කරලා පුද්ගලික ඇටි දාගෙන බලන්නේ. එතකොට මේ කයේ අනාත්ම ස්වභාවය හොඳට පිළිටනවා කය ඇසුරු කරගෙන කරන නාම ධර්ම ටිකක් බලන්න. එහෙම බලනකොට කය ඇසුරු කරගෙන පවතින හිතටයි සද්ද ඇහෙන. තව ටිකක් වුණාම තමන් නුවණින් තර්කානුකූලව හිතලා බලන්න. ඇත්තටම කෙනෙක් මරනවා කියලා කියන්නේ විඥානේ පිටවිච්ච නිරුද්ධච්චදනේ. එදාට රූප පෙනෙන්නේ නැහැ, සද්ද ඇහෙන්නේ නැහැ, කඳ සුවඳ දැනෙන්නේ නැහැ. එදාට මේ හැඟීම් දැනීම නැහැ, යන්න එන්න බෑ. එහෙනම් ඇත්ත තමයි අද හිත නිසා තමයි මේ දේවල් වෙලා තියෙන්නේ කියලා තවත් වුණාම තමන් ටිකක් හිතට අල්ලලා දෙනවා. එතකොට තමන්ට මේ කය කියන එක සම්පූර්ණ හිතට නවාතනක් දුන්නු කෘත්‍යයක් විතරක් කරන ගයක් විතරක් වෙච්ච බාහිර වස්තුවක් විතරක් වෙනවා. ඒ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා යෑම මේ මාදී ක්‍රියා ටිකක් කරනවා. මේ කය නාම ධර්ම ටිකට උපකාර ලබලා දීලා තියෙනවා. කයේ පිළිතර ලැබවූ සිත මේ වගේ ක්‍රියාකාරකම් ටිකක් කරනවා. මේ නාම රූප දෙකේ තත්වාකාරය නොදන්නා කම නිසා, නොදකින කම නිසා මේ ආත්ම සංඥාවක් ඇති වෙලා නේද කියන එක තවන්න තියෙනවා. එතකොට කයේ අනාත්ම ස්වභාවය කය ආහාර නැමති හේතුන්ගෙන් හටගත් එකක්. ඒ නිසා හේතුප්‍රත්‍යයයි. මෙතන තියෙන හිත අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුන්ගෙන් හටගත් එකක්. ඒ නිසා හේතුප්‍රත්‍යයයි. මේ හිතයි කයයි දෙක ඵලයක්. දෙපැත්තකින් හේතු දෙකක් නිසා තමයි ඵල දෙකක්. ඒ දෙකේ ඕනෝන්ට සම්බන්ධීව ඇති ක්‍රියාකාරීත්වය පිළිසඳ නොදන්නාකම නිසා මේ පුද්ගල භාවය තියෙන්නේ. එතකොට අපි කයේ ස්වභාවය පිළිතනවා. තවත් තහවුරු මදි නම් කය ඇසුරු කරගෙන ඉන්න නාම ධර්ම ටිකක් බලලා එතකොට මෙන්න මේ නාම රූප දෙක තියෙන තැනක ඇත්ත නොදන්නා කම නිසා මේ යාළුවා කෙනා අදහස ඇති වුණා කියලා බලනවා. ওই විදිහට බලනවා ආයත අනාපනස දේවල. ආයත ඊගාට සත්පුද්ගල භාවයට සිහි වෙන තව අරමුණක් ගන්නවා. එක අරමුණක් බලද්දි තව සත්පුද්ගල හැඟීම් එන්න පුළුවන්. මේ බලබල ඉන්න කත හැරලා අනිත් ඒවා අල්ල ගන්න යන්න එපා. ඒවා නොසලක හැරලා බලුත් එක විනාඩි 10ක් පැයක් පැය භාගයක් හරි ගිහිල්ලා හරි ඒකේ පුද්ගල භාවය ඉවර වෙන තැන දක්වාම කිමින් විවේකයෙන් බලනම අවසන් කරනවා. ඊට පස්සේ තව සත්ව පුද්ගල භාවයට සී වෙන අම්මාගේ තාත්තාගේ දුව පුතා කියලා සී වෙන එකක් ගන්න. අරගෙන ඒකෙත් ආහාරයෙන් හැදුණු කය ස්වභාවයත් වෙනව බලනවා. කය ඇසුරු කරගෙන පවතින හිත වෙනව බලන හේතුප්‍රත්‍ය ඒ කය ඇසුරු කරගෙන පවතින හිතෙන් කරන වැඩ ටිකක් බලනවා. මේ ධර්මතාවය නොදන්නා නිසා පුද්ගල සංඥාව කෙනෙක් වෙන අදහසක් ඇසුරු වෙනවා කියන්නේද කියන එක දකිනවා. මේ හිතවත් මේ කයවත් මේ හිතයි කයයි දෙකින් එකක්වත් මේ දෘෂ්ටිය නෙමෙයි. වස්තුව දෘෂ්ටිය නෙමේ, දෘෂ්ටිය වස්තුව නෙමේ, වස්තු නිසා දෘෂ්ටි. එතකොට වස්තුන්ගේ තත්ත්වය කර නොදන්නාකම නිසා. ඊට පස්සේ ඒ විදිහටම තමන් කියන තැනත් බලනවා. කන බොන බත්පාන් කෝපින් උන්නට තියා හොඳට බලනවා. ඒවා සත්ත්වෝ සත්පුත්ල කොටස් නෙවි. ඒ නිසා මේ ශරීරයේ තියෙන හැම කොටසක්ම හැදිලා තියෙන හැටි හොඳට බලනවා. එබඳු කය ඇසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානය මෙතන ඇසුරු වෙනවා. කය ඇසුරු කරගෙන පවතින හිතටයි මේ රූප පේන්නේ. දැන් හොඳට දන්නවා මේ කය ඇසුරු කරගෙන පවතින හිතටයි රූප පේන්නේ. ආයේ කයට එහෙම පේනවා, පේන දෙයට කය සම්බන්ධ ඒවා නෙමෙයි. මේ නාම රූප දෙක නොදන්නා කම නිසා මම කියන දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා නේද? ඒද හේතු ප්‍රත්‍යසිතේ. කය මම කියලා බලන්නෙත් නැහැ, කය මම නෙමෙයි කියලා බලන්නෙත් නැහැ. හිත මම කියලා බලන්නෙත් නැහැ, මම නෙමෙයි කියලා බලන්නෙත් නැහැ. හිතයි කයයි කියන දෙකේ ඇත්ත නොදන්නා කම නිසා මම කියන දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා. ඒ අවිද්‍යාව ප්‍රත්‍ය. ඔය විදිහට ටික ටික හිතලා හිතනවා, හිත හිත අර සමතකමට අනුවඩනවා. එතකොට අනාත්ම සංඥාවෙන් බලනවා දැන්. කොහොම බලනකොට බලනකොට පුද්ගල සංඥාව ටික ටික ගෙවෙනවා. ගෙවෙනකොට ඇලින් ගැටින් දෙක නැති වෙනවා. නීවරණ ටික නැති වෙනවා. ඒ නීවරණ නැති වෙච්ච නිසා හිත ප්‍රමෝදයටපත් වෙනවා. ප්‍රමෝදිත තපස්සදී පස්සදී නිසා සැපේ එදාට ඇත්ත ඇති හැටි දකින්න. මෙතනදී අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන කාලේදී රළු කයක් හම්බුණා, ඖදාරික කයක් හම්බුණා. රළු ඖදාරික කයක තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අපි දැරෙන්නේ. ඊට පස්සේ ඒ ටිකේ වඩනකොට නීවරණ ධර්ම තුනෙල හිත සමාධිය වුණාම යතහ භූත ඥාන දර්ශනේ එන්නේ රළු කයකින් නෙමෙයි. ditthi suta muta viññāti kala dakina ahana danena danagena kala මේ අරමුණක් අරමුණක් ගානේ ඇත්ත දකින එකයි එන්නේ. එතකොට තමයි යන්කීගේ සමුදේ ධර්ම සම්බන්ධ නිරෝධම ස්පර්ශ ආයතන 6ම පෙරොත්තිبيه මාතක නිතරම නැති වෙනවා කියන එක දැක්ක පුළුවන්කම තියෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අනිත්‍යයි කියලා මෙනෙහි කරන රූපමෝදය තියෙනවා, දුකයි කියලා මෙනෙහි කරන රූපමෝදය තියෙනවා, අනාත්මයි කියලා මෙනෙහි කරන රූපමෝදය තියෙනවා. ඒකෙදි රූපී අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලන්න පුළුවන්. වේදනාව අනිත්‍ය දුකයි අනාත්මයි කියලා, සංඥාව අනිත්‍ය දුකයි අනාත්මයි, සංකාරය විඥානේ නැත්තම් ඇහැ කන දිව නාසය ශරීරය මේ එකින් එකකින් එක මොන විදිහකට බලන්න පුළුවන්. බලලා කොයි විදිහකින් ගත්තත් අන්තිමට එන්නේ නිවන් ධර්ම දුරු කරනවා ටික කියන ටික විතරයි අපිට ගන්න පුළුවන්. ඒ නිසා වැඩෙන්න ඕන ධර්මතාව ටික තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට නිවැරදිව අපේ ක්‍රමයේ දැනගෙන ගියොත් අපිට ඇත්තට මේ ජීවිතයේදී මේ සත්‍ය අවබෝධ කර ගන්න පුළුවන්. තත්ත්වය මේ නිවන් දකිනවා කියලා කියන සත්‍ය අවබෝධය. බුදුරජාණන් වහන්සේ පහළ වුණත් නැත. මේ ලෝකයේ පවතින ඇත්තක් කියලා එකක් තියෙනවා. ලෝකේ කියනවා පංච උපාදාන ස්කන්ධ ලෝකේ. ඇත්තක් කියලා එකක් තියෙනවා. ඒ ඇත්ත නොදන්නාකම නිසායි වැරදි දැකීම සත්ව පුද්ගල සංඥාව. ඒ වැරදි දැකීම නිසායි මිච්ඡා දිට්ඨිය නිසායි මේ තණ්හාව. මානෙ කියන කෙලෙස් ඇති වෙලා තියෙනවා. ඒ තණ්හා මාන කියන කෙලෙස් ටික නිසා නැවත ආපහු සසලට යන. ආයෙත් එතන ඇත්ත ඇති හිටි මතක නිසා වැරදි දැකීම. වැරදි දැකීම නිසා ආයෙත් තණ්හා මාන දිටි කෙලෙස්. ආයෙත් කෙලෙස් නිසා සසර. කියන්නේ මේ ගමනේ කෙලවරක් නැහැ. මේ ගමනේ යම් දවසකදී ඇත්ත ඇති හිටි දැක්කොත් වැරදි දැකීම නැහැ. එතකොට සත්ත්ව පුද්ගල භාවයෙන් උපදින තණ්හා මාන කෙලෙස් නැහැ. කෙලෙස් නැත්නම් නැවත මේ ස්කන්ධයන්ගේ පහළවීම කිපදීම නැහැ. හේතු ටික නැවත භවයක යන තියෙන හේතු ටික නැති කරලා ඇත්ත ඇති හැටි දරන්නා වූ දක්නා වූ තැනින් ජීවත් වෙනවා. එතකොට ඇත්ත ඇති හැටි දන්නා වූ දක්නා වූ මුවණක් එක්ක පවතින ඇත්තක් තිබුණා නම් ඒ ටික ආය සංතතිය නැතිනොර නැති වෙනවා. නැවත යන්න තියෙන හේතුව කලම නැති කරලා පහනක් නෙවෙනවාගේ නිවෙනවා කියලා කියනවා. ඇත්ත ඇති ඇති දන්නා වූ දක්නා වූ නිවනකින් ඇත්ත ඇති ඇති පවතින ධර්මතාවය තුල ජීවත් වෙන එකට කියනවා දැකලා වැරදි දැකීමෙන් මිදිලා තණ්හාමාන දිට්ඨි කියන කෙලෙස්යන්ගෙන් මිදිලා සත්පුද්ගල හැඟීමෙන් මිදිලා සත්පුද්ගල දුකෙනුත් මිදිලා ජීවත් වෙන ටිකට කියන සෝපදීසස නිබ්බාන කියලා. නැත්තම් ක්ලේශ පරිනිර්වාණය කියන. කෙලස් ටික නිසා කෙලස් ටික නැති වුණේ කෙලස් ටික නිසා ඉන්න දුකද නැති වුණා. ඇත්ත ඇති ඇති දන්නා වූ දක්නා වූ නුවණක් සමග පවතින ඇත්ත ඇති ඇති වූ සංගතික. පුරාණ කර්මපත්තෙන් හටගත්තේ ඒ ටිකේ ආයු සංතතියක් තියේ කීනම් පුරාණම් කියලා කිය පුරාණ කර්මයක් ජී වෙනවා කියලා අපි දැනගන්නවා කියන දේ නැත්නම් පිළිගන්න බෑ. මේ ආයුෂයේ ගෙවිලා ඒ ස්කන්ධ ටිකත් නිරුද්ධ වෙනවා. එදාට කියනවා අනුපදිශේෂ පරිණිරවාණය කියලා. ස්කන්ධයෝද ශේෂයක්වත් ඉතුරු නොවන විදිහට නිරුද්ධ වෙනවා. මෙතෙන්ද කියනවා පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදෙනවා. මෙතන ස්කන්ධ දුකෙන් මිදෙනවා. ක්ලේශ පරිණිරවාණය. සාහපදිශේෂ පරිණිරවාණය. කෙලස් ටික සහ ස්කන්ධ කියන දෙකකින් අපි දුක් විඳිනවා. මුලින් කෙලස් ටික නැති කිරීමෙන් දුකෙන් මිදෙනවා. එක්තරා දුක් කොටසක් මිදෙනවා. ඊට පස්සේ ස්කන්ධ ටිකෙන්ද මිදිලා ස්කන්ධ ටිකෙන් යන දුකෙන්ද මිදෙනවා. එතකොට දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළා කියනවා. කෙලස් ටික නැති කිරීමෙන් සත්‍ය කිපදීම නිසා, ලෙඩවීම නිසා, මහලු වෙච්ච නිසා, මරණය නිසා තේසන් තේසන් සත්තාන ධම්මි ධම්මි සත්තනිකායේ කියලා පෙන්න පුතනකින් උපදින දුක මෙදෙනවා. ස්කන්ධ ටික නැති වෙන දවසේදී තේසන් තේසන් ධම්මාන ජරා ජීවතා කියලා ඒ ධර්මයන්ගේ ජරා ජීවතාවයක් තියෙනවා. ස්කන්ධ පරිහරණය දුකක් තියෙනවා. කය කෙලවර කොට දිවි කෙලවර කොට ඇති දුකක් තියෙනවා. ඒ දුකෙන්ද මෙදෙනවා. ඒ නිසා මේ නිවන දෙයාකාරකින් අර්ථ දක්වන සෝපදේශ නිබ්බාන සාමපදේශ නිබ්බාන. නිබ්බාන කියන මොකද? අජරා මර බව. ජරා මරණ නැහැ. සත්‍ය පුද්ගලයේ ජරා මරණය නිදනවා. මේ රූපය පිළිසින් දක්වලා සත්‍ය පුද්ගලයේ දෘෂ්ටිය දුර වෙනකොට සත්‍ය පුද්ගල භාවයෙන් එන දුකේ එයා මිදෙන දරුවා මැරිච්ච නිසා, අම්මා තාත්තා මැරිච්ච නිසා, දරුවා ලෙඩ වෙච්ච නිසා, තමන් ලෙඩ වෙච්ච නිසා, තමන් මැරෙන නිසා එන දුක් ටික මිදෙනවා. මොකද සතර මහා ධාතු ලෙඩුමෝ මරුමෝ කියලා නෙවෙයි නේද? එතකොට නමුත් සතර මහා ධාතුයේ විපරිණාම බවක් තියෙනවා නම් ඒ නිසා යම් වෙහෙසක් තියෙනවා නම් බොහොම ටිකයි ඒ වෙහෙස. ඒ විපරිණාම බව නිසා අපහසුකම් එන්න පුළුවන්. ඒකට කියනවා තේසන් තේසන් ධම්මානං ජරාජීවතං. ඒ ධර්මතාවයෙන් දැන් පුද්ගලයක් නැහැ. සත්‍යයක් නැහැ. ඒ ස්කන්ධයගේ ඇති. ඒ වේදනාවේ ඇති. එතකොට ඒ ටික විඳින්න වෙනවා. ඊට පස්සේ ඒ ටිකත් නැති වෙනවා. කෙලස් නැති කරගන්න නිසා මතු කමනකොත් නැහැ. සියලුම ආකාරයෙන් දුකේ නිරෝධයට නිවනයි කියලා. ඒකයි දැන් මේ ටිකට කියනවා මේ ලෝකයට මරණය වෙන තැන ජීවිතය සදාතනිකම සැනසිල්ල පූර්ණ වශයෙන්ම අත්විඳින තැන තමයි ජීවිතේ වාසනාවන්තම අවස්ථාව වෙන ඔයාට මේ මරණය නැත්නම් ස්කන්ධ ටික නැති වෙනවා. ඒ පංච උපාදාන ස්කන්ධ දුක, ජරා මරණ දුක, සත්පුද්ගල භාවයෙන් දුකෙන් මිදුණා. තව දිවි කෙලවර කොට ඇති, කය කෙලවර කොට ඇති දුකක් තියෙනවනේ. මෙයාට මරණයක් නෙමෙයි. මේ මේ ස්කන්ධයක නැතිවීම මෙයාට මංගල කාරණාවක් වෙනවා, අමෘතයක් වෙනවා. එකනේ දැන් වෙසක් එක අපි සමරන්නේ මොකක් කියලාද? බුදුරජාණන් වහන්සේගේ තෙම ගුල කියලා. ඉපදීම බුද්ධත්වයට පත් වීම පිරුණම් පෑම. අපිට මංගල කාරණා නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ පිරුණම් පෑම අපිට මංගල කාරණාවක්ද? ඉපදීම මංගල කාරණාව, බුදු වීමත් අපිට මංගල කාරණා. බුදුරජාණන් වහන්සේගේ පිරුණම් පෑමත් අපිට මංගල කාරණාවක් නැහැ. එහෙනම් මේ අපේ තෙම ගුලනේ බුදුරජාණන් වහන්සේගේ තෙම ගුල. ඉපදීමත් බුදුරජාණන් වහන්සේට මංගල කාරණාවක්. ඉපදීම නිසායි සතර ගම නතර කරගන්න පුළුවන් වුණේ. බුද්ධත්වයට පත්වීමත් බුදුරජාණන් වහන්සේට මංගල කාරණාවක්. පිරුණම් බෑවත් බුදුරජාණන් වහන්සේට මංගල කාරණාවක්. සියලුම දුකේ නිදහස් වෙච්ච මොහොත. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ තෙම උගුල සමරනවා අපි. අපිත් මෙහෙම වෙන්න ඕනේ. අපිත් මෙහෙම කරගන්න ඕනේ කියන තැනක. නැත්නම් කෙනෙක් පිරුණම් පානවා කියන්නේ ජීවිතයේ උත්තම මංගල කාරණාවක්. ඉතින් ඒ උතුම්ම මංගල කාරණාව මේ ජීවිතයෙන් සාක්ෂාත් කරගන්න මේ පින්වත්තුන්ට මේ දේශනාව හේතුපොනිස්